හොඳයි. අද අපි සාකච්ඡාවට තෝරගත්තේ චටක්ක සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. තථාගතයන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලේ බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලාට දේශනා කළා, මම මේ චටක්කය දේශනා කරනවා. මේ ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරාසන කල්යාණ කියලා. මේ කියන්නේ මේක මුල මැද අග තුනම යහපත් මේ ධර්මය. ඒ පිරිසුදු බ්‍රහ්මචාරියාව ප්‍රකාශ කරනවා කියලා ආන්නේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. ඉතින් භික්ෂුන් වහන්සේලාත් වහන්සේ සීයයි කියලා පිළිවදන් දුන්නා. තථාගතයන් වහන්සේ දේශනා කළා මේ හය ආකාර වූ අධ්‍යාත්මික ආයතනයෝ දත යුත්තාහ. සය ආකාර වූ බාහිර ආයතනයෝ දත යුත්තාහ. හය ආකාර වූ විඥාන කායෝ දත යුත්තාහ. හය ආකාර වූ ස්පර්ශ කායෝ දත යුත්තාහ. හයාකාර වූ වේදනා කායෝ දතයුත්තා. හයාකාර වූ තෘෂ්ණා කායෝ දතයුත්තා. එතකොට හය ඒවා හයක් තියෙනවා. ඒකයි මේ චටක්ක කියලා කියන්නේ. එතකොට පළවෙනියෙන්ම මේ හයාකාර වූ අධ්‍යාත්මික ආයතනිය කියලා කියන්නේ කුමක් සඳහාද? තථාගතයන් වහන්සේ දේශනා කරන මේ චක්කු ආයතන, සෝත ආයතන, ගාන, ජීවා, කාය, මනෝ කියන මේ අපේ ආයතන හයක් තියෙනවා. එතකොට මේක තමයි මේ අභ්‍යන්තරයේ තියෙන ආයතන හය. ඊළඟට බාහිරව හයක් තියෙනවා. අපි දන්නවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා මෙතන තවත් හයක් වෙනවා. එතකොට දැන් 12යි. එතකොට මේක තමයි බාහිර ආයතන 6 වෙන්නේ. ඊළඟට සවයදරංගු විඥාන කායෝ දතියුත්තා. මේක කුමක් සඳහා කියන ලද්දේද? ඇහැයි රූපයයි නිසා චක්කු විඥානෙ හටගන්නවා. එතකොට අපි එතකොට අභ්‍යන්තර ආයතන 6, ඊළඟට බාහිර ආයතන 6 බැලුවා. ඊළඟට අපි විඥාන කායෝ හයක් තියෙනවා. ඒක කොහොමද කියලා තියෙන්නේ? ඇහැයි රූපයයි නිසා අපිට චක්කු විඥානිය උපදිනවා. කනයි සද්දයයි නිසා අපිට සෝත විඥානිය උපදිනවා. නහයයි ගන්ධයයි නිසා ගාන විඥානිය උපදිනවා. දිවයි රසයයි නිසා ජීවා විඥානිය උපදිනවා. එතකොට ඊළඟට ස්පර්ශ ආයතන, ඒ කියන්නේ කය, කාය විඥානිය උපදිනවා. මේ කයයි පොට්ටබ්බයයි හේතු කොටගෙන කාය විඥානිය උපදිනවා. සිතයි ධර්මයයි නිසා මනෝ විඥානිය උපදිනවා. එතකොට මෙතන තමයි මේ විඥාන හය මේ විදිහට තමයි ඇති වෙන්නේ. මේ කාර්යය තර නිකන් දර ගොඩවල් වලින් පත්තු කරපු දේවල් වලට දර ගිනි කියනවා වගේ, මේ ගොම වලින් පත්තු වුණාම ගොම ගිනි කියනවා වගේ, ඒ වගේ තමයි මේ එතනත් මේ ඇහැ රූපයයි නිසා චක්කු විඥානය. එතකොට ඒකට අපි නමක් දෙනවා මේ විදිහට. තථාගතයන් වහන්සේ ඒ විදිහට ඒ ඇති වෙන ආකාරයන්. ඊළඟට හය ආකාර වූ ස්පර්ශ කායෝ දතයුත්තා. එහෙම කිව්වේ මොකක් සඳහාද? ඇහැ රූපයයි නිසා චක්කු විඥානය උපදින. තුන් දෙනාගේ එකතුව තමයි ස්පර්ශය. කනයි ශබ්දයයි නිසා සෝත විඥානය උපදින. තුන් දෙනාගේ එකතුව තමයි ස්පර්ශය. ඊළඟ නහයේ ගන්ධයයි නිසා ගාන විඥානය උපදින. මේ තුනේ එකතුව අපි කියනවා ස්පර්ශය කියලා. දිව ඒ වගේම දිවයි රසයි නිසා ජීවා විඥානය. තුනේ එකතුව ස්පර්ශය. කයයි අර ස්පර්ශ වෙන පොට්ටබ්බයයි හේතු කොටගෙන කාය විඥානය උපදින. තුනේ එකතුව ස්පර්ශය. සිතයි ධර්මයයි එකතු වෙනවා. එතකොට මනෝ විඥානය. මේ තුනේ එකතුව ස්පර්ශය කියලා කියනවා. මේ ස්පර්ශයේ තියෙන ලක්ෂණය තමයි මේ තුන එකතු කරනවා. ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියන තුන එකතු කරන ගතිය තමයි මේ ස්පර්ශයේ තියෙන්නේ. එතකොට දැන් අපි හතරවෙනි කාරණයට බැලුවා. දැන් 6 වරක් 4 24ක් වෙනවා. එතකොට ස්පර්ශ ආකායෝ කියනවා මේකයි කියලා. ඊළඟට හය ආකාර වූ වේදනා කායෝ දතියුත්තා. මේක කුමක් සඳහා කියන ලද්දේද? ඇහැයි රූපයයි නිසා අපිට චක්කු විඥානය උපදිනවා. තුන් දෙනාගේ එකතු ස්පර්ශය. ඒ ස්පර්ශය හේතුවෙන් අපිට වේදනාවක් පහළ වෙනවා. මේ වගේම කනයි ශබ්දයයි නිසා සෝත විඥානය උපදිනවා. ඒ තුනේ එකතුව ස්පර්ශය. ස්පර්ශය නිසා වේදනාව. මේ විදිහටම අපිට අනිත් ආයතන සම්බන්ධනුත් බලන්න පුළුවන්. මේ මනසයි ධර්මයයි එකතු වෙලා මනෝ විඥානය ඇති වෙනවා. ඒ තුනේ එකතුව තමයි ස්පර්ශය. ස්පර්ශයෙන් අපිට වේදනාවක් පහළ වෙනවා. ඒකට වේදනාවන් හය ආකාර වෙනවා. මේ විදිහට ඉපදෙන ආකාරයන්. ඒකට පළක් කාලාට ඕක කියනවා මේ ඇහි වේදනාව, කණේ වේදනාව ආදි වශයෙන් සදාංග අවස්ථාවන් තියෙනවා තථාගතයන් වහන්සේ. ඊළඟට හය ආකාර වූ තෘෂ්ණා කායෝ දතියුත්තා. එතකොට තෘෂ්ණා කායෝ කිව්වහම ඇහැයි රූපයයි නිසා චක්කු විඥානය උපදිනවා. තුන් දෙනාගේ එකතු තමයි ස්පර්ශය. ස්පර්ශයෙන් අපිට වේදනාවක් ඇති වෙනවා. වේදනාවෙන් හේතු කොටගෙන අපිට තෘෂ්ණාවක් ඇති වෙනවා. එතකොට දැන් ඒ ඇහැ හේතු කොටගෙන අපිට එක තෘෂ්ණාවක් වෙනවා. ඒ වගේම අර කණයි සද්දයයි නිසා සෝත විඥානය උපදිනවා. ඒ තුනේ එකතු ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා අපිට වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාවෙන් අපි තණ්හාවක් ඇති වෙනවා. එතකොට මෙතන තාපව 6ක් මේ විදිහට යනවා. දැන් එතකොට 6ව 6ක් 36ක් තථාගතයන් වහන්සේ දේශනා කළා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් මේ ඇහැ මමයයි කියලා ගන්නවා. චක්කුසය චක්කුන් අත්තති කියලා කියන්නේ. ඇහැ මමයි කියලා ගත්තහම එහෙම කියනවාද? ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒ හේතුව තමයි මේ ඇහි උත්පාදයයි විනාශයයි පැනවෙනවා. දැන් අපි මේ මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්යාගේ අද ඇහැ තියෙනවා. ඒ ඇහැ නැති වෙලා යනවා, විනාශ වෙලා යනවා. ඒක දැන් අපි හුඟක් වෙලට අපි දන්නෝ මේ පළක් මිනිස්සු කියන ওই ළමයි වේම මම මේ හරියට ඇහැ වාගේ පරිස්සම් කළා කියලා. එතකොට ඒ ළමයා තමන්ගේ මේ ඇහැ වෙලා අන්න ඒ වගේ තියෙනවා. අන්න ඒ විදිහට අපි මනසෙන් ඇවිල්ලා තියෙනවා මේ මේ ගතියක්. මේ චක්කු විඥානී එතකොට දැන් මේ ඇහැයි මමයි එකයි කියන එක විදිහට මේ පුද්ගලයා ගෙනියනවා. නමුත් දැන් එහෙම ඇහැයි මමයි එකයි කියලා ගත්ත ගමන් මේ පුද්ගලයාට මේක සංඥාවක්. මේ පුද්ගලයාට දැන් මේ ඇහි පැනවීමක් තියෙනවා නම්, ඉපදීමකුත් තියෙනවා නම්, නැතිවීමකුත් තියෙනවා නම් අපි දන්නවා පෙලක්කාගේ අන්ධ වෙනවා, පස්සේ කාලෙදී අන්ධ වෙනවා, මුලදී අන්ධ වෙලා ඉපදෙන අයත් තියෙනවා, ඒ වගේම ටිකක් කල් ගිහිල්ලා අන්ධ වෙන අයත් තියෙනවා, වයසට ගිහිල්ලා නැති වෙලා යත් වෙනවා. එතකොට දැන් මේකේ උත්පාදයයි විනාශයයි කියන දෙකක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති. එතකොට මෙහෙම උත්පාදයක් වයත් පැනවෙනවා නම් එතකොට ඒ පුද්ගලයා කල්පනා කරන්න ඕනේ මේ මම ඇහැයි කියලා ගත්තා නම් ඇහැ නැති වෙනවා ඇති වෙනව නැති වෙනව කියන්නේ නම් මමත් ඇති වෙනව නැති වෙනව කියන්නේ. එතකොට ඒ විදිහට හැඟී අදහසක් වෙනවා. එතකොට ඒක හේතු කොටගෙන මේ ඇහැ මමයි කියලා ගන්න සුදුසු වෙන්නේ නැහැ. ඒක යෙදෙන්නේ නැහැ. එතකොට ඇහැ ඒ ආකාරයට බලුවාම ඇහැ මම නෙමෙයි. කෙනෙක් ඊළඟට අර බාහිර ආයතනෙකින් රූපය ගන්න. ඒ රූපය කෙනෙක් මමයි කියලා ගන්නවා නම් ඒ රූප ආයතනියත් අපි ගන්නවා. මේ ඇතිවීම නැතිවීම තියෙනවා. දැන් මේ ආපෝ තේජෝ වායු පට වලින් හැදිච්ච වස්තු අපිට මේ රූපයන් කියනවා. ආහාරයක් ගත්තත් ආහාරය කියනවා. ඒ විදිහට ඇති වෙලා තියෙන දේවල්. යම් කිසි තෘෂ්ණාවකින් තමයි ඒක හටගෙන තියෙන්නේ. අපි ඒ තෘෂ්ණාව වලින් අපි ආහාරයම හදන්නේ. එතකොට ඒක ඇතිවීමකුත් තියෙනවා, නැතිවීමකුත් තියෙනවා. ඒතර මෙහෙම ඇතිවීමකුත් නැතිවීමකුත් තියෙනවා නම් ඒ රූපය මගේ කියලා ගන්න එකේ තේරුමක් ඇති වෙන්නේ. ඒ කියන්නේ පෙලක් අය ගන්නවා මේ බාහිර පුද්ගලයන්ගේ රූපය මගේ කියලා. ඒ වගේම මේ තමන්ගේ රූපය මගේ කියලා ගන්න මොකද? ඒතර මෙහෙම ගත්තොත් මේක විනාශ වීම තියෙන නිසා ඒ දැන් මගේ කකුල නම් කකුල මගේ කියලා ගත්තා නම් දැන් දොස්තර මහත්තයා මාම් කිසි හේතුවක් උඩ කකුල කපන්නේ කියලා කිව්වහම ඒ කියන්නේ එහෙනම් මම කැපුවා, මම නැති වුණා වගේ. ඒතර ඒක නිසා අපිට පේනවා මේ ඇතිවීමකුත් නැතිවීමකුත් තියෙනවා නම් මේ ඇහැ මම මේ රූපය මගේ කියලා ගන්න එක හරියන්නේ නැහැ. ඒතකොට දෙවෙනියට තුන්වෙනිට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ චක්කු විඥානේ චක්කු විඥානීය මමයි කියලා කෙනෙක් ගන්නවා නම් චක්කු විඥානීය උපාදේකුත් පයකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට ඇහැ රූපය ගැටල තමයි මේ චක්කු විඥානීය ඇති වෙන්නේ. ඊළඟ මොහොතේ මට කනයි ශබ්දය නිසා සෝත විඥානීය ඇති වෙනවා නම් අර මුලින් ඇති වෙච්ච චක්කු විඥානේ දැන් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට මම චක්කු විඥානීය මමයි කියලා ගත්තා නම් මේක නැති වෙනවත් එක්කම මම නැති වෙලා ගියා. ඒක නිසා මේ චක්කු විඥානීය මමයි කියලා ගන්න එක යෙදෙන්නේ. එතකොට දැන් මේ විදිහට මේ චක්කු විඥානය අනාත්ම වශයෙන් කෙනෙක් බලන චක්කු ඊළඟට ස්පර්ශය ගන්නවා. ඇහැ රූපය ගැටලා චක්කු විඥානේ ඒ තුනේ එකතුව ස්පර්ශය. මේ තුන එකතු කරන එක තමයි ස්පර්ශය. එතකොට මේ ස්පර්ශය කෙනෙක් ගන්නව නම් මමයි කියලා. මොකද ස්පර්ශය නිසා මේක මේ විඥානේ දැන් එන්නෙන්න දැන් සියුම් වේගණ යනවා. මේක නිසා අර්ථ හැදෙන්න පටන් ගන්නවානේ. ඒ විඥානය හැදෙන්න ගන්නවා. හැදෙන්න ගන්නකොට තමයි මෙයාට උගාම තේරෙන්නේ මේ මම ඉන්නෝ මගේ කියන හැඳීමක් ඇති වෙන්නේ. එතකොට දැන් මේ ස්පර්ශය කෙනෙක් ගන්නව නම් මමයි කියලා. මේ ස්පර්ශය ඇති වෙන අවස්ථාව නැතිවෙම තියෙනවා. අර එකතු වීම වෙන්න බැරි නම් මේ ස්පර්ශයක් නෑ. ඒ කියන්නේ මගේ ඇහැ පේන්නේ නැතුව යනකොට මම කලින් බලපු රූපයන් දැන් දකින්න බෑ. පේන්නේ. ඊළඟට ඒ රූපයන් මම කලින් බැලුවා වෙන්න පුළුවන්. ඒව දැන් නොපෙනී යනවා නම් යම් කිසි හේතුවක් උඩ හරියට බස් එකේ යනකොට අර රූපයන් නැති වෙලා යනවා. ඒක හේතු කොටගෙන ඒ ස්පර්ශය ඇති වෙන්න බෑ. එතකොට මේ තුන එකතු කරගන්න බැරි නම් ඒ කියන්නේ අපිට ඒ ස්පර්ශය කියන එකේ හැදෙන්නේ නැහැ. ඒකට ස්පර්ශය ඇති වෙන්න නම් මේ කාරණා තියෙන්නට ඕනේ. ඇහැ තියෙන්නට ඕනේ, රූපය තියෙන්නේ, කන තියෙන්නේ, ශබ්දය තියෙන්නේ. ඒත් මේ වාගේ නැත්තම් මේ ස්පර්ශයක් ඇති වෙන්නේ නැහැ. ඒක ස්පර්ශය මගේ කියලා ගත්තොතින් ඒකෙත් ඇතිවීමකුත් නැතිවීමකුත් තියෙනවා නම් ඒ කියන්නේ එහෙමනම් ඒකෙන් අපිට පැහැදිලිව පේනවා මේ චක්කු ස්පර්ශය මමයි කියලා ගන්න එක යෙදෙන්නේ නැහැ කියලා. ඒක අනාත්මයි කියලා. ඒතොර දැන් මෙතෙන්දී දැන් තථාගතයන් වහන්සේ කරුණු හතරක් ওই විදිහට මම නෙමෙයි කියන එක පෙන්නනවා. ඊළඟ පස්වෙනිට තථාගතයන් වහන්සේ පෙන්නනවා මේ වේදනාව මමයි කියලා කෙනෙක් ගන්නවා නම් ඒක යෙදෙන්නේ නැහැ. මොකද වේදනාවේ ඇතිවීමක් තියෙනවා නැතිවීමක්. වේදනාව ඇති වෙන්නේ ස්පර්ශ හේතු කොටගෙන. ස්පර්ශයක් නැත්තම් අපිට වේදනාවක් ඇති වෙන්නේ නැහැ. මේ හැම ධර්මයක්ම ඇති වෙන්නේ ස්පර්ශ හේතු කොටගෙන. ඒක බුල ධර්මයක් ස්පර්ශය කියන එක. ඒතකොට දැන් මේ ස්පර්ශය නැත්තම් මට වේදනාවක් නැහැ. ඒතකොට වේදනාව මමයි කියලා ගත්තාම ඒ වේදනාව නැති වෙනවා නම් එතකොට මමත් ඒකම නැති වෙනවා. වෙනත් සූත්‍ර දේශනාවන් තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන මේ සුඛ වේදනාව, දුක් වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව මේක තුන් ආකාරයකට වෙනවා. එතකොට යම්කිසි පුද්ගලයෙක් මේ වේදනාවමයි කියලා ගත්තා නම් එතකොට දැන් සුඛ වේදනාව දුක බවටපත් වෙනකොට අර සුඛ වේදනාව නම් මම කියලා ගත්තා. දුක වෙන වේදනාව වෙනකොට මම නැති වෙලා. දුක වේදනාවමයි කියලා ගත්තා සුඛ වේදනාව ඇති වෙනකොට ආපහු මම නැති වෙලා. අන්න ඒ වගේ මේ වේදනාවේ සමුදයක් අස්තංගමයක් තියෙනවා නම්, උපාදයක් වයදාමයක් තියෙනවා නම් එහෙමනම් වේදනාවමයි කියලා ගන්න වටින්නේ නැහැ. මොකද වේදනාව එහෙම ගත්තොත් අර හැඟීම තමයි අපිට Tamanට ඇති වෙන්නේ. මේ Taman නැති වෙනවා කියන හැඟීම. ඊළඟ තෘෂ්ණාවමයි කියලා කෙනෙක් ගන්නවා නම් ඒක යෙදෙන්නේ නැහැ. මොකද තෘෂ්ණාවෙත් ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. තණ්හාව ඇති වෙන්න නම් වේදනාවක් ඇති වෙන්න ඕනේ. වේදනාවෙන් තොරව තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ වේදනාව නැති වෙනවා නම් ඒ කියන්නේ තණ්හාවත් අපිට නැති වෙනවා. එතකොට තණ්හාවමයි කියලා ගත්තොත් ඒ ඇතිවීම නැතිවීම තියෙන නිසා එදෙන්දී අපිට පේනවා ඒක මමයි කියලා ගන්න වටින්නේ නැහැ. ඒක යෙදෙන්නේ නැහැ එහෙමයි කියලා. එතකොට මේ විදිහට ඒකත් අනාත්මයි. තෘෂ්ණාව අනාත්මයි කියලා ගන්නවා. එතකොට දැන් මෙතෙන්දී මේ වෙනකොට මේ රූපයොත් අනාත්මයි. ඇහත් අනාත්මයි. රූපයොත් අනාත්මයි. චක්කු විඥානයත් අනාත්මයි. චක්කු ස්පර්ශයත් අනාත්මයි. වේදනාවත් අනාත්මයි. තෘෂ්ණාවත් අනාත්මයි. එකක්වත් මගේ නෙවෙයි මේ හයම. එතකොට අනාත්ම බවට පත් වෙනවා. එතකොට ඒ වගේම තථාගතයන් වහන්සේ ඊළඟට මේ කන සම්බන්ධයෙන් ඒ කන මමයි කියලා ගත්තොත් ඒක වැරදි. ඒ වගේම ඒක සද්දය, ගන්ධය ඔය විදිහට තථාගතයන් වහන්සේ මේ ධර්මයේ මම කියලා ගත්තොත් ඒකත් යෙදෙන්නේ නැහැ. මේ විදිහට මේ ඔක්කොම අනාත්ම බව තථාගතයන් වහන්සේ පෙන්නනවා. මනෝ විඥානය මේ විදිහට අනාත්මයි කියලා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ දැන් තෘෂ්ණාව දක්වාම ගිහිල්ලා තථාගතයන් වහන්සේ මේ සෑම ධර්මයන්ගේ මේ ඔක්කොම අනාත්ම හැටියට අරගෙන, ඒ කියන්නේ මනසෙන් ගත්තොත් මනසත් අනාත්මයි, මනසෙන් අපි ගන්න ස්පර්ශ වෙන ඒ ධර්මයන් අනාත්මයි, මනෝ විඥානයත් අනාත්මයි, මනෝ සංපස්සයත් අනාත්මයි, ඒ ස්පර්ශයෙන් ඇතිවෙනව වේදනාවත් අනාත්මයි, තෘෂ්ණාවත් අනාත්මයි. තථාගතයන් වහන්සේ දේශනා කරන මේ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපත්තියයි කියලා. මොකද්ද සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපත්තිය? සක්කාය කියන එක මේ සක්කාය කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියලා ගත්තාම සක්කාය කියලා කියනවා. ඒ සක්කාය කියන එක ඇති වෙන්නේ මේ ඇහැ මගේ කියලා මම වෙමි කියලා ගන්නවා. මගේ වෙමි කියලා ගන්නවා. තමා වෙමි කියලා ගන්නවා. මම වෙමි, මගේ වෙමි, තමා වෙමි කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ. ආත්මය කියන වචනේ පාවිච්චි කරන්න යන්න එපා. මම වෙමි, මගේ වෙමි, තමා වෙමි කියලා ගන්න මේ සැලකීමක් තියෙනවා. මේ ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා regards කියලා. රූපං අත්තතිවා සමුනුපස්සති කියලා. මේ රූපය මමයි කියලා. මෙහෙම සැලකීමෙන් තමයි අපි මේ මමයි කියන එක හදාගන්නේ. මේ විදිහට තමයි මේ සක්කාය කියන එක ඇති වෙන්නේ. දැන් තථාගතයන් වහන්සේ මෙතන පෙන්නනවා මේ කරුණු 36ම අරගෙන මෙතන කොතනකවත් මේ මමයි කියලා එකක් නැtei කියන එක. මොකද ඒක ඇතිවීම නැතිවීම තියෙන නිසා මේකේ මමයි කතාව නැtei කියන එක තථාගතයන් වහන්සේ පෙන්නනවා. ඒකෝර මෙතන මේ සංස්කාරයක් තියෙනවා. මමයි මගේ කියලා අපි හදාගන්නේ මේ සංස්කාරය. එතකොට මේ සංස්කාරයෙන් මේ තමයි අපි මේ අපිට මේ විදිහට හැඟීම් ඇති වෙන්නේ. මේ විදිහට මම ඉන්නවායි මගේ කියලා හැඟීම්. එතන මේක වරදව පටලව ගන්න එපා. දැන් මම නැත්තම් මට අම්මක් නැහැ, තාත්තක් නැහැ, ගුරුවරුත් නැහැ. මේ මෙහෙම ධර්මයක් නෙමෙයි මේ කියන්නේ. මේ පෙන්නන්නේ මේ කියන දේ සමුදයක් අස්තංගමයක් කියන එකයි තියෙන්නේ. ඇතිවීමක් සහ නැතිවීමක් කියන එක තමයි තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සෙන් කල්පනා කරන්නේ නිතරම ඇත කියන එක කියනවා. එහෙම නැත්තම් නැත කියන එක. ඔය දෙක තමයි මිනිස්සෙන් කියන්නේ. නමුත් ආර්ය ධර්මය ඇතිවීමයි නැතිවීමයි කියන දෙක තියෙනවා කියන එක අනුව තමයි තියෙන්නේ. ඒ කියන්නේ පවතිනවා කියන කතාව නෙමෙයි, සමුදයක් තියෙනවා, අස්තංගමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. එතකොට දැන් මේ විදිහට සක්කාය සමුදය වෙන්නේ මේ විදිහට ගන්නවා. ඇහැ, රූපය, ඊළඟට ස්පර්ශය, සම්පූර්ණ මේ ඔක්කොම දේවල් මමයි මගේ කියලා ගැනීම තමයි වශයෙන් ගන්න. තමා වශයෙන් ගන්නවා කියලා කියන්නේ දැන් මමයි කියන ගත්තාම මම හදාගත්තානේ මේ රූපය මම වෙමි. දැන් අපි හදා ගන්නවා මේ සක්කාය කියන එකක් හදා ගන්නවා. කොහොමද අපි මේ විදිහට අල්ලගෙන ගිහිල්ලා සලකා ගැනීමක් ඇති කරගෙන මේ රූපේ මමයි මගේ කියලා ගැනීම හේතු කොටගෙන තමයි මම මේ මමයි කියලා එකක් හදාගන්නේ. දැන් සක්කාය නිරෝධගාමී ප්‍රතිපත්තිය කියන්නේ මේ රූපය ඇහැ මම නෙමෙයි කියලා ගන්න, මගේ නෙමෙයි කියලා ගන්න, තමා නෙමෙයි කියලා ගන්න. ඒ වගේම ඒක අනිත්‍ය වශයෙන් මේක දැකීමක් තියෙනවා. අනාත්මයි කියන එක තමන්ගේ පේන රූපය කියන එක තෙල මගේ නෙවෙයි, මම නෙවෙයි කියලා ගන්න. එතකොට රූපේ කියන එක මගේ නෙමෙයි, මම නෙමෙයි. මේ වගේම අපි දැන් මේ කතා කරපු ඔක්කොම 36ම සම්පූර්ණයෙන් තමන්ගේ මනසෙන් අයින් කරනවා. මේ සම්පූර්ණයෙන් මේක මගෙන් අයින් කරයින් පස්සේ මේක තමයි මේ Nirodha Gamini ප්‍රතිපදාව. අපි ඇති කිරීම කියන එක අපි හදාගෙන තියෙනවා අර විදිහට මමේ මගේ කියලා ගැනීම. අපි අරගෙන මතගති පාර්ලියේ සූත්‍රයේ දේශනා කරන රූපං අත්තතිවා සමුනුපස්සති ආකෝපනසා භික්කවේ සමුනුපස්සන සංකාරෝ කියලා. මේ විදිහට ගැනීමෙන්ම තමයි මේ සංස්කාරය කියන එක ඇති වෙන්නේ. සංස්කාරයක ඇති වෙන්න නම් මේ රූපයක් වාගේ දෙයක් මේ මමංකාරය පවත්තන්නට ඕනේ. මේක මගේ කියලා හැඟීමක් ඇති වෙන්නට ඕනේ. කියන්නේ තණ්හාව හේතු කොටගෙන මේ මිනිසයාගේ මනසේ සකස් වීමක් තියෙනවා. මෙන්න මේකෙන් තමයි මේ සංස්කාරය කියන එක ඇති වෙන්නේ. මේ සංස්කාරය ඇති වුණාම ඒකෙන් හැදෙන ආ වූ විඥානෙ තමන්ට පේනව පවතිනවා කියන්නේ. මොකද බොහොම වේගෙන් තමන්ට හදා ගන්න පුළුවන් නිසා. ඒකට මේ පුද්ගලයාට මේක සමුදයක් පේන්නේ නැහැ. ස්තංගමයක් පේන්නේ නැහැ. මේ පුද්ගලයාට පේන්නේ මයි මම ඉන්නවා කියන්නේ. ඒක කතාවතෙන් වාස් මේ ඔක්කොම මනසෙන් අයින් කරා. ඒක අයින් කරන හැටි බුදුහාමුදුරු පෙන්නනවා මෙතන. මහණෙනි ඇහැයි රූපය නිසා චක්කු විඥානෙ උපදිනවා. තුන් දෙනාගේ එකතුව තමයි ස්පර්ශය. ස්පර්ශයෙන් අපිට සුඛ හෝ දුක හෝ අදුක්කම සුඛ වේදනාවක් නැති වෙනවා. මේ සුඛ වේදනාවෙන් ප්‍රශ්නාලද්වේ සතුට වෙනවා. සතුට බස් ඇතයි කියන බහැගෙන ඉන්නවා. මේක තමයි අර අභිනන්දති, අභිවදති, අජෝසාය තිට්ඨති කියන. අපි අභිනන්දනා කරනවා මේ රූපය. ඒ බොහොම අපි හොඳට පිළිගන්නවා මේ රූපය. අපි කාපු කෑමක් තියනවාද? ඒ කලින් කාපු කෑම අපි පස්සේ දකින්නකොට අපි ඒක හොඳට පිළිගන්නවා. අපි නොකාපු කෑම තියනවාද? ඒවත් පිළිගන්නේ නැහැ. ඒකට මේවා අභිනන්දනා කිරීමක් තියෙනවා. බලකට මේක හොඳයි කියලා ප්‍රකාශත් කරනවා. දැන් ආහාරයක් ගත්තාම නම් අනිත්‍යයට කියනවා මේ බොහෝම රස කෑමක්. හදලා බලන්න, ගෙනල්ලා බලන්න. එහෙම කියනවනේ. අන්න ඒක තමයි අර අභිවදති කියන්නේ. අජෝසාය දිට්ඨිති කියලා කියන්නේ අපි මේක අල්ලගෙන ඉන්නවා. ඊළඟ සුමානෙ, ඊළඟ දවසෙ, ඊළඟ මොහොතෙත් අපි මේක සඳහා අපි කැමති. ඉතින් මේක සඳහා අපි මේ ලෝකේ බැලුවාම මේ කාම යෝගයකුත් වෙලා අපි මේ සඳහා රස්සාවල් කරන්න ඒව සඳහාත් අපි කැමති. එතකොට මෙහෙම කිරීම හේතු කොටගෙන අපිට අර රාගානුසය කියන එක පවතිනවා. මොකද මේ අපේ අවිජ්ජා කාය ග්‍රන්ථයේ කියන එක ඇති වෙනවා. මේ විදිහට මේ සුඛ වේදනාවට ඇත්තටම අපි මේක තදින් අල්ල ගන්නවා. අපි දැන් මේ මිනි කෑම හොඳ නම් මේකට අපි රස්සාව කරන්න යනවා. රස්සාව කරලා ඉතින් ওই බඩු දෙදෙට ගේනවා. ගෙනල්ලා ඉවරලා ඒක උයලා කාලා ඉතින් ඒක දෙක අපි බැඳිලා ඉන්නවා. මේ ග්‍රන්ථය ලැහන්නේ නැති නිසා තමයි අපිට ඔය ආශ්‍රවයන් කියන එක ඇති වෙන්නේ. දොටි ආශ්‍රවය ඇති වෙනකොට මේකේ අර රාගානුසය කියන එක තියෙනවා. මම කැමති දෙන්නේ මේකේ අනුසයක් වශයෙන් තියෙනවා ඒක. ඒ පාරේ මම ගිහිල්ලා දැන් පුරුදු වෙලා තියෙනවා. මේ කෑම මම කන්න කැමති. මේ කෑම මම කලින් කාලා තියෙනවා. අන්න ඒ වගේ අපි අර පුරුද්දක් ඇති කරගෙන තියෙනවා සංසාරේ පුරුද්දක්. ඒ පුරුද්ද අනුව අපි ඒක දිගේ ගියයි කියන එක තමයි මේ අනුසය ධර්මයේ කියන එක වෙන්නේ. ඒක හරියට දැන් සිඩ්නි යන මිනිස්සෙක් මේ පාරෙන් ගිහිල්ලා සිඩ්නි ගිහිල්ලා තියෙනවා. දැන් මේ මිනිස්සයා දන්නවා සිඩ්නි යන්නේ මෙන්න මේ පාරෙන් කියලා. අන්න ඒ වගේ හැඟීමක් ඒ පුද්ගලයාට ඇති වෙලා ඒක ගිහිල්ලා පුරුද්දක් ඇති කරගෙන ඒක නිසා ඔහුට ඒ නිතර නිතර යෑමක් තියෙනවා. ඒ වගේම තමයි ඒ පුද්ගලයාට මේ වේදනාවක් ඇති වෙනවා. මේ වේදනාව දැන් සුඛ වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්. ඒ දුක වුණාම එයා සෝචිති කිලමති පරිදේවි උගත් ආලින්ගම් කන්දති කියනවා. ඒ කියන්නේ මේ ඒකට පපුවට ගහ ගන්න තරමට ඒ බුද්ධලයට යනවා මේ දුක වෙන. මොකද එයා අර සුඛය කියන එක අල්ලගෙන හිටිය මනුස්සයා. එයා හිතාගෙන හිටිය සුඛයි කියලා. හැබැයි දැන් ඒක වෙනස් වෙනවා. ඒයි දැන් මතුවලා තියෙන ඇත්ත తත්වේ. තමන් දැන් මේ ශරීරය හිතමු අපි හොඳට අල්ලගෙන හිටියා කියලා. මේක බොහොම හොඳ දෙයක් කියලා ලස්සනයි කියලා හැම කාලයක් යනකොට මේක ඉතින් මේ වයසට ගිහිල්ලා කෙස් පැහිලා දත් වැටිලා ඔයගේ తත්වයටපත් වෙනකොට මේ පුද්ගලයාට දැන් මේක මම හිතාගන්නේ හොඳයි කියලා හොඳයි කියන තමයි මේ ආවෙත් දැන් මේක සම්පූර්ණයෙන් වෙනස් කර ඇත්ත සත්‍ය මතුවෙලා මේක කියන පස්සේ මේ මුත්තර මේකට බොහෝම අකමැති. එතකොට මෙතන මේ දුක් වේදනාවක් ඇති වෙලා දැන් මේක දැන් ගිහිල්ලා කුරු වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි මේ පටිඝානුසය කියන එක ඇති වෙනවා. මේක නිසා එතෙන්දිත් අර ව්‍යාපාද කාය ග්‍රන්ථයේ ඇති වෙනා ඒ ව්‍යාපාද කාය ග්‍රන්ථය එයා ඒක ලෙහා ගන්නෙ. ඒක ලෙහා ගන්නෙ නැති නිසා එයා ඒ තරහින් ඉතින් අර ද්වේෂ සල්ලේ පැත්තටම ගිහිල්ලා මේ පුද්ගලයා දැන් ඉතින් ජීවත් වෙන්නේ ඒ විදිහට විය පුරුද්දක් තියෙන පුද්ගලෙක් හැටියට තමයි ජීවත් වෙන්නේ. දැන් එතකොට දැන් මේ විදිහට ද්වේෂයෙන් පුද්ගලයක් සම්බන්ධයෙන් ඇති වෙලා නම් මේක දැක්ක ගමන් ඉතින් ද්වේෂය. දැන් අපි කෙස් ටික පැහිලයි කියලා කල්පනා කරා නම් ඒකේ ඒ කල්පනා කිරීමෙන් ඒකත් එක්කම තමයි දන්නේම නැහැ. ඇති වෙනවා. අපි වැඩි කාලයක් ජීවත් වෙන්නේ මේ විදිහට තමයි. බොහෝම කාලයක් ජීවත් වෙන්නේ මේ දුක්කේ පටිගේ සහිතව තමයි අපි ජීවත් වෙන්නේ. බලන්න භාවනා කරලා වෙන පුද්ගලයෙක් වුණත් හොඳට බලන්න මේ නිතරම ජීවිත ගත කරන්නේ බොහෝම දුකින්. හැබැයි දුකින් ගත කරනවා කියලා දන්නේ ඉන්නේ තරහ බැලුවාම. බොහෝම කාලයක් තමයි ඉස්සරහට නැතුව තමන්ගේ ඉන්නේ. මොකද තමන් ස්පර්ශ වෙන්නේ කොහොම මේ අකමැති වූ දේවල්ම තමයි ස්පර්ශ වෙන්නේ. ජරා ස්පර්ශ වුණා ඒක එහෙමයි, දුක්ඛේ ස්පර්ශ වුණා එහෙමයි. ඉතින් මේකෙන් හැදෙන්නේ තේ ජරාව දුම්නස කියන ඒවා තමයි අපිට ඇති වෙන්නේ. ඊළඟට තුන්වෙනි වේදනාව මේ අදුක්කම සුඛ වේදනාව. මේ වේදනාවෙදි මේ පුද්ගලයා දන්නේ නැහැ මේක හැදිච්ච හැටියක් දන්නේ නැහැ. ඒ කියන්නේ සමුදය කියන එක දන්නේ නැහැ. දැන් අපි මතක ඇති අපි සමාධි භාවනා සූත්‍රය කරනකොට අපි දැනගන්නවා මේ රූපේ සතුට සොයලා ප්‍රකාශ කරලා පිළි අරගෙන තබා ගැනීමෙන් තමයි. ඒ කියන්නේ අපි දැන් ටිකකට ඉස්සෙල්ලා කතා කරේ අභිනන්දති අභිවදති අජෝසායතිත්‍ති මෙහිම කිවීමෙන් තමයි අපි මේක හදාගත්තේ. මේ අපි මේ රූපස්කන්ධේ අර පොඩි කාලේ කියන්නේ අර මව කුසට ගිය වෙලාවේ ඉඳන්ම අපි ඔක හදාගත්තේ. ඔය ක්‍රමයෙන් තමයි හදාගත්තේ. ඒතකොට මේක හදාගත්තයි මෙහිමයි කියලා දැන් මේ පුද්ගලයාට මතක නැහැ. මෙයා දන්නේ නැහැ මේක හැදුනේ කොහොමද. ඒ කියන්නේ සමුදයක් එයා දන්නේ. මේක නැති වෙන විදිහ දන්නේ නැහැ. අස්තංගමී කියන එක අර මෙහෙම කළේ නැත්තම් මේක වෙන්නේ නැtei කියන එක මේ පුද්ගලයා දන්නේ නැහැ. මම මව කුසකට ගියේ නැත්නම් මට මේ වගේ ශරීරයක් ලැබෙන්නේ නැහැ. එතකොට නාබිනන්දති නාවිවදති නජෝසායතිත්‍ති කියන එක මේ පුද්ගලයාට වැටහිමක් නැහැ. ඒ වගේම මේ පුද්ගලයා දන්නේ නැහැ මේකේ ආස්වාදය මොකද්ද කියන එක. මේ රූපේ තියෙන ආස්වාදේ බොහෝම ඉතාමත්ම සුළු ආස්වාදයක් තියෙන රූපේ. ඒ වගේම තමයි මේ වේදනාව ගත්තාම ඔය සාමාන්‍ය ගෘහ ජීවිතයේ තියෙන වේදනාවල ආස්වාදය බොහෝම සුළුයි. ඔය කාමයෙන්ගෙන් තියෙන ආස්වාදයන් ගත්තාම එබුදු ආමුදුරු මේ මස් කටුවකට තමයි උපමා කරන්නේ. මේ බල්ලෙකුට දුන්නාම මස් කටුවක්, ඒකේ ලේ මුකුත් නැතිව මස් නැති කටුවක්. ඉතින් ਉਹ හපාපා ඉන්න අර උගේ ලේම ගලලා තමයි මේ වෙන්නේ. ඒ වගේම තමයි මේ අපේ කය භාවිතා කරලා ඔය ඇති කරගන්නා වූ ඒ ස්පර්ශයන්ගෙන් ඇති වෙන දේ මේ අපේ කයම තමයි වැළුවාම වැය වෙලා තියෙන්නේ. කයේම වැයවීමක් අනුව තමයි මේක සම්පූර්ණයෙන් ඔය කාමයෙන්ගේ දේ තියෙන්නේ. අර බල්ලගේ දට්ටිකම තද වෙලා ඒකෙන් ලේ ඇවිල්ලා කටුවට වැටෙනවා වගේ ඇරෙන්න වෙන දෙයක් නැහැ. මේ තමන්ගේ ශරීරයෙන්ම තමයි තමන් මේ දුකක් වෙන්නේ. එතකොට මේකේ ආස්වාදේ මේ වගේ සුළුයි කියලා කෙනෙකුට තේරෙන්න ඕන. එහෙම තේරෙන්නේ නැත්තම් මේ කියන්නේ ඒක තමයි අදුක්කම සුඛ වේදනාව මේ පුද්ගලයා නොදන්නා බව. මේකේ ආදීනවය කියන එක දන්නේ නැහැ. මේක අනිත්‍යභාවය කියන එක. මේ රූපයන් කියනව නැති වෙනවායි. වේදනාව කියන එක නැති වෙනවායි කියන එක අර සමුදය ස්තන්ධමේ දන්නේම නැති නිසා යට ආදීන වේගයේ වැටහිමකුත් නැහැ. ඒ වගේම මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක නිස්සාරණය කියන එක එයා දන්නේ. ඒ කියන්නේ තෘෂ්ණාව අතහැරීමෙන් තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ කියන එක මේ පුද්ගලයාගේ දැනීමක් හැඟීමක් නැහැ. ඒකට මේ තුන දන්නේ නැති නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ තුන්වෙනි එක දන්නේ නැති වෙනකොට අදුක්කම සුඛ වේදනාවේ සමුදය අස්තංගමේ ආස්වාදේ ආදීනව නිස්සාරණේ කියන එක දන්නේ නැත්නම් ඒක නිසා යට අවිද්‍යාව නුසේ කියන එක තියෙනවා. මොකද අවිද්‍යාව කියන එක හැදුනේ ඔය විදිහට මේ රූපයන් මේ මමේ මගේ කියලා අරගෙන නිත්‍යයි කියලා අරගෙන තමයි මේක අවිද්‍යාව කියන එක අපිට ඇති වුනේ. අර විපල්ලාස 12න් තමයි මේක ඇති වෙන්නේ. විපල්ලාස වලින් මේක ඇති වෙනුනටදී මේකේ අවිද්‍යාව නුසේ කියන එක පවතිනවා. මොකද මේකෙදිත් මෙයා මේ ගැටය ලියන්නේ නැහැ. ඔය ඉදන් සත්‍යාභි නිවේස කාය ග්‍රන්ථය කියලා තියෙන මේවන් තමයි සත්‍ය කියලා මෙයා හිතන්නේ. ඒකේ ගැට ගහලා ඉන්නවා. ඒක ලියන්නේ නැති හින්දා ඉතින් ඔය මෝහයට ගමන් කරනවා. ඉතින් ඒ මෝහය තමයි ඊළඟට අවිද්‍යාව කරා ගමන් කරන්නේ. එතකොට දැන් අවිද්‍යාවෙන් මෝහය ඇති වෙලා ඊළඟ භවයේ එනකොට ඒ මෝහය අවිද්‍යාවට පත් වෙනවා. එතකොට දැන් මේ තුනම දන්නේ නැති නිසා මේ පුද්ගලයා මේ විදිහට තමයි ජීවත් වෙන්නේ. එතකොට බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි ඒකාන්තයෙන්ම හිතම සුඛ වේදනාවේ රාගානුසය දුරු කරන්නේ නැතුව, දුක වේදනාවේ පටිඝානුසය දුරු කරන්නේ නැතුව, අදුක්කම සුඛ වේදනාවේ අවිද්‍යානුසය කියන එක දුරු කරන්නේ නැතුව මේ පුද්ගලයා මේ මාර්ග ඥාන විද්‍යාව උපදවා මේ හිතාත්මේ මේ සම්පූර්ණ දුක්ඛේ ගැලවර කරන්නේ කියන කාරණය සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඊළඟට තථාගතයන් වහන්සේ මේ විදිහටම පෙන්නනවා මේ දැන් ඉස්සලා පින්න රූපයයි. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා දැන් සෝතය ශබ්දය නිසා සෝත විඥානය උපදිනවායි. ගාණය නිසා ශබ්දය නිසා මේ විදිහට මේ විඥානය උපදිනවා. ඉතින් මේ විදිහටත් මෙතෙන්දී අපි ආපහු නැවතත් මේ වේදනාව කියන එක ඇති වෙනවා. ඉතින් මේ වේදනාව කියන එක සුඛ දුක්ඛ දුක්ඛම සුඛ වෙනවා. එතකොට මේ විදිහට මේ ආයතන හයම සම්බන්ධයෙන් ඇතිවෙනා වූ වේදනාව හයම සම්බන්ධයෙන් බුදුහාමුදුරුවෝ හය තුන තුන කඩලා සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ අර ඉස්සෙල්ලක කතාවට සාකච්ඡා කරපු විදිහට පෙන්නවා. එතකොට මේ එකින් එක මේ විදිහට ඒ රාගානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය කියන එක පහ කරන්නේ නැතුව මේ බුද්ධලට මේක කෙලවර කරගන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ කියලා, ඒක විද්‍යාමාන වෙන්නේ නැති කියලා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරන මේක කෙලවර කරන විදිහ මේ ඇහැ රූපය නිසා චක්කු විඥානය උපදිනවා. ତොර මේ තුනේ එකතු වීම තමයි ආපහු ස්පර්ශය. ඒ ස්පර්ශයේ හේතුවෙන් අපිට සුඛය, දුක, අදුක්කම සුඛ කියන වේදනාවක් උපදිනවා. මේ වේදනාව නිපදුනහම මේ වේදනාව අපි අභිනන්දනා කරන්නේ නැත්තම් එතකොට මේක දැන් මේක හොඳයි සුඛයක් කියලා අපි ප්‍රකාශ කරන්නේ නැහැ. ඒකේ බැහැගෙන ඉන්නෙත් නැහැ මේක මෙහෙමයි කියලා. ඊළඟ මේ සුමානෙට, ඊළඟ දවසට, ඊළඟ මොහොතට මේක අල්ලගෙන ඉන්නෙත් නැහැ, අනාගතයට අල්ලගෙන ඉන්නෙත් නැහැ. මෙහෙම කරන්නේ නැත්තම් ඒ තෘෂ්ණාව ඒ පුද්ගලයා පවත්වන්නේ නැති වුණහම ඒ පුද්ගලයා ඒ වගේම ඒ රාගානුසය වලින් පවතින්නේ අනුසේව ධර්ම වශයෙන් හිටින්නේ. මොකද මේ පාරේ මම යන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා කතා කරා හරියට මේ සිද්ධිය වල ඒ පාරක් දැනගෙන ඒ පාර දිගේ තමන් ගිහිල්ලා පුඩු වෙලා තිනවා පුද්ගලයා. ඒ පාර දිගේ නැවතත් යනවා වගේ තමයි මේ අනුසය කියන්නේ. දැන් මේ පුද්ගලයා මේක ඔක්කොම අතහරිනවා. සිද්නිත් අතහරිනවා, සිද්නි යන පාරත් අතහරිනවා. ඒ පාරේ කලින් ගියායි කියන එක සම්බන්ධයෙන් ගිහිල්ලා එයා දන්නවා ගිහිල්ලා තියෙනවායි කියලා. ඒකේ ආපහු යන්න කල්පනාවකුත් නැහැ. එයාගේ මනසේ චේතනාව මොනවත් ඇති කරගන්නේ. එහෙම කරන්නේ නැත්නම් එතකොට මේ රාගානුසය පවතින්නේ නැහැ. මොකද මම සිද්නි යනවා නම් තමයි ඒකේ වටේටම යනකොට තියෙන දේවල් මම එකතු කරගන්නේ. අන්න ඒ වගේ එහෙම එකතු කර ගැනීමක් දැන් මේ පුද්ගලයා කරන්නේ නැහැ. ඒ පාරේ යන්නේ නැහැ. ඒ වගේම මේ පුද්ගලයා මෙහෙම අතහැරීම නිසා මේ දුක් වේදනාවක් කියන එක ඇති උනායි කියලා එයා ඒක ශෝක කරන්නේ නැහැ. දුක් වේදනාවෙන් අපි ශෝක කරේ ඉස්සෙල්ලම මම අර සුඛ වේදනාවට ඇවිල්ලා තිබිච්ච නිසා තමයි මම මේ දුක් වේදනාව බවට පත් වෙලා තියෙන්නේ. මොකද සුඛ වේදනාවෙන් මම ඔය මම ඉපදෙන්න ගිහිල්ලා තියෙනවා ඉස්සෙල්ලම. මේ මමක් පියෙක් ඉන්නකොට ළමසෙ බුද්ධලෝ දෙන්නේ එකට හැසිරෙනකොට ඒ ගර්භාෂයකට යන්න තරම් මම කැමති වෙලා ඇති වෙච්ච දෙයක් තියෙනවා කලින්. දැන් මම ඔහොම යන්නේ නැත්තම් මට ඔය එහෙම අදයක් අල්ල ගන්න යන්නේ නැත්නම් මට ඒක නිසා මේ දුක් වේදනාවක් මට ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ අපි දැන් මොනවා හරි දෙයක් ගත්තහම අපි හිතමු මොනවා හරි රස කෑමක් තියෙනවායි කියලා. මේ රස කෑම මම අල්ලගෙන ඉන්නේ නැත්නම් ඒ රස කෑම කවදා හරි නැති වුණායි කියලා මට ඇති ප්‍රශ්නයක් නෑ. දැන් මම උකට හරි සූදානම් කියලා ලෑස්ති වෙලා අල්ලගෙන ඉන්නවා නම් මම මේ ಜಾති කෑම තමයි කන්නේ කියලා. ඉතින් ඒකම තමයි මම සුපර් මාකට් එකෙන් ගියේ. එතකොට ওই සුපර් මාකට් මම එහෙම අල්ලගෙන ඉන්නේ නැත්නම් මම ওই සුපර් මාකට් එකෙන් ඕක ගේන්න උත්සාහ කරන්නේත් නෑ. සුපර් මාකට් එකේ ඕක නැති වුණාය කියලා මට ඇති වෙන්නා වූ දුකේකුත් නෑ. ඒක තිබුණත් එකයි මට නැතත් එක. අන්න ඒ වාගේ මේ බුද්ධලට දැන් පපුට ගහ ගන්න දෙයක් ඇත්තේ නෑ. කලාන්ත කරන්නේ නෑ. වචන පිට කරන්නේත් නෑ. මෝහයක් ඇති වෙන්නේ නෑ. ඊළඟට මේ අදුක්කම සුඛ වේදනාවෙත් මේ බුද්ධලයා මේක ඇති වෙන ක්‍රමයයි නැති වෙන ක්‍රමයයි දන්නවා. සමුදේ අස්තංගමේ ආස්වාදය ආදීනව නිස්සාරණේ කියන එක මේ පහම මේ පුද්ගලයා දන්නවා. මේ තණ්හාව අතහැරීම තමයි මට මේක ගැලවෙන්න පුළුවන් ක්‍රමය කියලා නිස්සාරණේ නෝ දන්නවා. ඒතොර මේ විදිහට දන්න පුද්ගලයා මේ අවිද්‍යානුසය නැති කරලා සුඛ වේදනාවේ රාගානුසය අත්හරිනවා, දුක වේදනාවේ පටිඝානුසය කියන එක අත්හරිනවා, අදුක්කම සුඛ වේදනාවේ අවිද්‍යානුසය කියන එක අත්හැරලා මේ භවයේදී මේක කෙලවර කරගන්න පුළුවන්. ඒතොර තථාගතයන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මහණෙනි මේ විදිහට මේ දැන් හය රූපය අනුව අපි මේ කතා කරේ. ඊට පස්සේ කනයි ශබ්දයයි නිසා තියෙන සෝත විඥානි, එකට ගාන විඥාන, මේවයින් ඇතිවෙනා වූ වේදනාවන්ට මේ විදිහට යන්නා වූ මේ වේදනාව නිසා ඇතිවෙන තෘෂ්ණාවන් තියෙනවා. මේවා හරහා අපි මේ විදිහට ගන්නේ නැහැ, අභිනන්දනය කරන්නේ නැහැ, අභිවදති කියන එක නැහැ. එහෙම කරන්නේ නැත්තම් ඉතින් මම මේක සම්පූර්ණයෙන් මේක ඉවර කරගන්න පුළුවන්. එතකොට අර මෙතෙන්දි පෙන්නන්නේ තථාගතයන් වහන්සේ මේ ඇහැ රූපය ගැටල චක්කු විඥානයක් ඇති වෙනවා. තුනේ එකතු ස්පර්ශයක් වුණා. මේ ස්පර්ශය නිසා මට වේදනාවක් ඇති වුණා. මේ වේදනාව මම සංඥාවෙන් දැනගන්නවා මේක මේ සුඛයි කියලා. මේක ඔක්කොම සකස් කිරීමක් මෙතන තියෙනවා. ඒ සංඥාව නිසා මට චේතනාවක් ඇති වෙනවා. මේ චේතනාවන් ඊට පස්සේ මම ගන්නවා මේක මගේ කියලා ගන්නවා. මමය කියලා ගන්නවා. එක්ක අහංකාරය වෙනවා, එක්ක මමංකාරය, අහිංකාර මමංකාර කියන. මෙහෙම කිරීමෙන් තමයි මේ සංස්කාරයන් කරලා අපි මේ දේවල් මමයි කියන එකක් හදාගෙන මේ විදිහට ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙනවා. ඒකට මෙහෙම කරන්නේ නැත්නම් මේ පුද්ගලයා මේවා එකතු කරගන්නේ නැත්නම් මේ පුද්ගලයාගේ මේ ගමන සම්පූර්ණයෙන් මෙතනින් ඉවර වෙනවා. එතකොට දැන් මෙහෙම කරන්නේ නැත්තම් මේක හේතු කොටගෙන අපිට චක්කු විඥානයක් කියන දෙයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ කාම වස්තුන් සම්බන්ධයෙන් අපි සකස් කරන්නා වූ ඒ විඥානයන් නැති වෙලා යනවා. එක එක ආකාරයට ඒ හැදෙන්න පුළුවන් විඥානි ඒ ආකාරයෙන්ම අපි අයින් කරලා දානවා. ඇහැයි රූපය නිසා ඇති වෙන එකක් වෙයි, කනයි සද්දය නිසා ඇති වෙන එකක් වෙයි. ඒ හැදෙන විඥානයටත් මම ඇලෙන්නේ නැතුව යනවා. එතකොට දැන් මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන පහම සම්බන්ධයෙන් මේ අතහැරීම තමයි මේ පුද්ගලයා පුරුදු කරන්නේ. මේකෙන් එකක්වත් ගන්නෙ නැතු. මෙහෙම කරන්නේ නැත්තම් එතකොට මේ පුද්ගලයාට මේක කෙලවර කරගන්නට පුළුවන්. එතකොට මේ පුද්ගලයා මේ දන්න පුද්ගලයා මේ විදිහට මේක දැනගන්න පුද්ගලයා මේ ඇහැගෙන කලකිරෙන රූපය ගැන කලකිරෙන චක්කු විඥානය ගැන කලකිරෙන. මොකද මෙතෙන්දි කලකිරනවා කියන්නේ මේ විදිහට සමුදයක් අස්තංගමයක් පේනවා නම් මේ පුද්ගලයා කල්පනා කරනවා මේ දුක්ඛ ගොඩක් මම මොකටද මේව හදාගන්නේ, මේ දුක්ඛ ගොඩ හදාගන්න වැඩක් නැති කියන එක කල්පනා කරලා තමයි තේරුම් අරගෙන තමයි යාගේ කලකිරීම තියෙන්නේ. එතකොට ඒ නිසා ඇති වෙන්නා වූ ඒ තණ්හාවෙන් කලකිරෙනවා. මේ විදිහට මේ සියල්ලදීම කලකිරීම හේතු කොටගෙන මේ පුද්ගලයා විරාගයට පැමිණෙනවා. ඒ විරාග හේතුවෙන් එයා මෙදෙනවා. මෙදලති මෙදුනායි කියලා ප්‍රඥාවක් ඇති වෙනවා. ඉතින් එතෙන්දී ජාතිෂය වුණායි කියලා මේ ආපහු මේ කර්ම කාර්යයන් ඔක්කොම කරගත්තායි අරිහත්ත්‍ය ඇති වුණාය කියන එක එයා නොනි දැනගන්නවා. ඉතින් තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාව අදාලා ඉතින් මේ භික්ෂුන් වහන්සේලා බොහොම සතුටු වුණා මේකට. මේ සූත්‍ර දේශනාව ඉතින් මෙතන පෙන්නවා මේ 60ක් පමණ භික්ෂුන් මේ උපාදාන වශයෙන් නොගෙන ආශ්‍රය මිදුණයි කියලා. මෙතන මේ අර අපි ආහාර පැත්තින් බැලුවහම මේ ආහාරයේ මේ ආහාර හතරේ මුලින්ම කපනවා තථාගතයන් වහන්සේ මෙතන. අර පල්ලෙහැට අර කර්ම 40ක් ඒ වගේ දුරට යන්න දෙන්නේ නැතුව අර පළවෙනිම පේලියෙම කපලා දානවා. කබලිකාර ආහාරය, ස්පර්ශ ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය ඔය එකක්වත් උතනින් පල්ලෙහැට යන්නේ නැහැ. හතරම උතනින්ම අවසන් කරන සූත්‍ර දේශනාවක් තමයි මේ සූත්‍ර දේශනාව මුලින්ම මුල ලයින් එකෙන්ම කපලා අයින් කරනවා පහළට යන්නේ නැති වෙන්නේ. එතකොට මේක තමයි මේ සූත්‍ර දේශනාව. ඉතින් මේකම තමයි මිනිස්සේ බැලුවාම අවබෝධයේ ඥානයට සඳහා උදව් උපකාර වෙන්නේ. මේ විඥානේ මේ විදිහට සකස් වෙනවායි කියලා තේරුම් අරගෙන ඈ රූපය ගැටලා චක්ක විඥානයක් වෙනවා. කනයි සද්දය හේතු කරගෙන සෝත විඥානයක් ඇති වෙනවා. එතකොට මේ එක විඥානයක් තිබුණා මේ තව විඥානයක් වුණා. මේ විඥාන දෙක මාරු වීමක් වෙනස් වීමක් ආදී දෙයක් ඇර වෙන දෙයක් ඇත්තේ නැති කියන එක කෙනෙකුට පේන්නට ඕනේ. ඒ පෙනීම හේතු කොටගෙන තමයි අර දර්ශනීය කියන එක ඇති වෙන්නේ. ඒකෙන් පස්සේ තමයි මේ අනිත් දේවල් කැපි කැපි යන්න පටන් ගන්නේ. හොඳයි අපි හැමලම් මේ ප්‍රශ්න වලට යමු. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
තේරුවන් සන්නයි ડોක්ටර් රන්තුංග, මේ මට කල්පනා වුණේ දැන් මේ දුක් ගොඩක් ගැන හිතනවනේ. ඇයි මොකටද මම මේක හදාගත්තේ? මේක කෙරේ ඒ විදිහට අභිනන්දනය නොකර ඒ අනිත් පැත්තට හිතනවා මේක තෘෂ්ණා කරන නරකයි කියලා. නෝ ડોක්ටර් මම ඉතින් ඔය දුක් තුන දැන් සැප වේදනා කියන සැප බව දැනෙනවනේ ડોක්ටර් ඇඟට. හිතක දැනෙනවා මේ සැපක් විඳින්නේ කියන එක. ඒතකොට දුකක් විඳිනකොට දන්නවා මේ දුකක් තමයි විඳින්නේ. ඒක සැපක් විඳිනකොට හිතනවා අර අපි මේ සැපේ දැන් තියෙන අර හිතල දෙනවා මේ සැප වෙනස් වෙනවා, මේක තාවකාලික දෙයක්, මේක අල්ලගන්න හොඳ නෑ කියන එක තේනවා. නමුත් සැප වේදනාව දැනෙනවා ડોක්ටර්. ඒතකොට දුක් වේදනාව නම් හොඳටම දැනෙනවා. මොකද ඒක සංලයක් වගේම ඇවිල්ලා මම හිතන්නේ ඒක වැඩියෙන් දැනෙන්නේ. අදුක්කම වේදනාවත් ડોක්ටර්ට වෙනස් වෙනවා කියලා හිතුවට නමුත් ඒකේ පව ඉන්න ගතියක් ඒක ටිකක් අර යෝනිසෝමනස්කාරයෙන්නේ පහුවෙ ડોක්ටර්. නමුත් අර හිතේ ඇතුලේ දැන් හිතලා දැන් මේකත් වෙනස් වෙන දෙයක්, මේකත් වෙනස් වෙන දෙයක් කියලා. නමුත් ඒක ටික වෙලාවක් ඉන්න බව තේරෙනවා ડોක්ටර්. මොකද ඒක මුලින්ම කපලා දාන්න කොහොමද අපි ඉතරන්නේ? මම
ඔව් දැන් අපි මේ මෙතන හදන්නේ මේ වේදනාව ඇත්තෙම කියනවා නම් කපලා දානවා කියන එක නෙමෙයි. මේක වේදනාව මේ හැදෙන විදිය හඳුනා ගැනීම, හැදෙන විදිය අවබෝධ කර ගැනීමයි කරන්නේ. මේ වේදනාවන් අපිට කපන්න බෑ. දැන් අපි ඔය ඇහැයි රූපයයි ගැටලා චක්කු විඥානයක් ඇති වෙලා ඒ තුනේ එකතු වෙන ස්පර්ශයයි කියන එක අවබෝධ කර ගන්නවා කියන්නේ එකක්. ඒක ඔය තථාගතයන් වහන්සේ කිව්ව ගමන් ඒ වචනේ අහගු ගමන් එක පාටට දෙනකොට අවබෝධ වෙන දෙයක් නෙමෙයි. ඊළඟට මේ කණයි සද්දයයි නිසා මේ සෝත විඥානය ඇති වෙනවයි මේ ඒ තුනේ එකතුව ස්පර්ශයයි කියන එක ඒකත් ඒ විදිහයි. තමන් අපි සාමාන්‍යයෙන් බොහොම සරලව ගන්නවා මේක. ඉතින් ඒක ටිකක් ගැඹුරුයි බැලුවහම. ඒ මේක මෙහෙම වෙනවා කියන එක අවබෝධ කර ගැනීමයි අපිට ඕනේ වෙන්නේ. දැන් නැත්තම් අපි හිතනවා මේ හුඟා දෙනෙක් බලන්න කතා කරනකොටත් පෙනේවි මේ තමන් ඉන්නවා කියලා හිතාගෙන තමයි මේ කතා කරන්නේ. මම ඉන්නවා, මේ මම තමයි කියන්නේ, මේ මම තමයි කතා කරන්නේ, මේ මම මට තමයි දැනෙන්නේ. අන්න එහෙම තමයි අපි කියන්නේ. දැන් අර සුඛ වේදනාවක් කියන එක සැපක් කියලා දැනෙනවා කියලා කිව්වේ. අන්න ඒ කිව්වේ අන්න ඒ විදිහට තමයි මේ විඥාණය තමන්ට හඳුන්වා දෙන්නේ. මේ වේදනාවක්, මේ සැපක් මේ තියෙනවනේ, කවුද මේක නැති කියලා කියන්නේ. එතකොට මෙතන නොදන්නා වූ දේ තමයි මේ සැපක් වශයෙන් අපේ මනසේ සකස් කළා. ওই කබලිකාර ආහාරයේ හේතු කොටගෙන අපිට ඇති වෙන්නේ දුක්ඛයන් තුනක් කියලා අපි කලින් සාකච්ඡා කරා. එතෙන්දී මුලින්ම ඇති වෙනවා මේ ජාතිය කියන එක. ඊට පස්සේ ජරා, ව්‍යාධි, මරණයටපත් වෙලා අපිට දුක්ඛය කියන එක ඇති. ওই চৈতසික වශයෙන් ගත්තොතින් අපිට තියෙන ඔන්නේ දුක වේදනාව. ඕකම තමයි හැමදාම පවතින්නේ. ඉපදිච්ච පුද්ගලයාට ඒ බඩේ ඉන්න ඒ ගර්භාෂයේ ඉන්න අවස්ථාවේ ඉඳන් ඉපදීම අවස්ථාවේ දක්වාම ඒ පුද්ගලයාට තියෙන මේ දුක්ඛය කියන එක. නමුත් ඒක දුක්ඛයක් කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒ දුක්ඛය කියන එක තමයි අපිට ස්පර්ශ වෙන්නේ. ඒ දුක්ඛය ස්පර්ශලා කවදාවත් අපිට සැපක් ලැබෙන්න බෑ. අපිට ලැබෙන්නේ දුකක්මයි. ඒක තමයි අර ওই දෙවෙනි විපල්ලාසය ස්පර්ශ ආහාරයේ හේතු කොටගෙන අපිට ඇති වෙනවා මේ දුක්ඛ වෙච්ච දේවල් තමයි අපිට හිතෙන්නේ සුඛයි කියලා. ඉතරම හිතන්න මට දුක්ඛය තමයි ස්පර්ශ වෙලා තියෙන්නේ, මට පොඩි වැරදිලක් වෙලා තියෙනවා. මේක තමයි අර සංඥාවන් අපි හරියට හදා ගන්න ඕන වෙලා තියෙන්නේ. අපි දැන් පළක් වෙලට කතා කරනවා මේ කෙස් ගහක් ගත්තාම ඔළුවේ තිනකොට රවුම් කැරකිලා එහාට ගිහිල්ලා මෙහාට ගිහිල්ලා මේක ලස්සනයි කියලා පුරුදු වෙලා තිනකොට අපේ අනුසේ ධර්මයන් තියෙනවා, අල්ලගෙන ඉන්න දේවල් තියෙනවා, ඒ අනුව අපි මේක ලස්සනයි කියලා. ඔය සංඥාව අපිට වැරදිලා තියෙනවා. ඒ කියන්නේ පිඟානක ඕක තිබුණොත් එහෙම ටක් ගාලා අපිට පේනවා මේ කෙස් ගහ චීයා කියලා අයින් කරනවා. එහෙමනම් මෙතෙන්දි පේනවා මේ සංඥාව බොරු සංඥාවක්. අර ඔළුවේ කෙස් කීප එක හරිනම් ඉතින් මේක චීයා කියන්න බෑනේ. එතකොට මේක කියා කියනවා නම් ඔළුවේ තියෙන එකටත් මේ කියා කියන්න ඕනේ. එතකොට දැන් මෙහෙම නොකියන්නේ අපි පුරුදු වෙලා තියෙන නිසා. පිළි අරගෙන තියෙන අපි බොහෝ කාලයක් තිස්සේ මේක හොඳයි කියලා, මේක ලස්සනයි කියලා. ඒක නිසා මේකේ සකස් වීමක් විතරයි තියෙන්නේ. මේ සකස් වීම තේරෙන්නේ නැතිකොට අපිට පේනවා මේ සැපක් කියලා. මේ වේදනාවේ, මේ සුඛයේ කියලා එකක් මට දැනෙනවායි කියලා. එතකොට තථාගතයන් වහන්සේ කියන්නේ නැහැ මේක එහෙම නෙමෙයි කියලා. මොකද මේ පුද්ගලයාගේ සකස් කිරීම මේ ආකාරයි. ඒ සකස් කිරීමට මේ පුද්ගලයාට වෙන්නේ මේක සැප කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන මොන වේදනාවක් ලැබුණත් ඒක දුකේ ඇතුළක් කියලා. ඒ දුකේම තමයි ඒකේ තියෙන්නේ. දුකේ ඇතුළත් නෝ වේදනාවක් නැහැ. ඉතින් ඒක තමයි නිරෝධ සමාපත්තිය. ඒ වේදනාවන් සංඥාවන් නැති අවස්ථාව ඒක බොහොම සුඛ වෙන්නේ ඒක නැති නිසා. නිර්වාණය සුඛ වෙන්නේත් එහෙම එකක් දැනින්නේ නැති නිසා. සකස් කිරීමක් තියෙනවා නම් ඒක නැතිවීමක් තියෙනවා. නැතිවීමක් තියෙනවා නම් ඉතින් ඒක ඒ කියන්නේ ඒක දුකක් තියෙනවා. එතකොට දැන් මේ සකස් කිරීමෙන් තමයි අපිට මේ කයක් ඇති වුණේ. අපි තණ්හාවෙන් අල්ලගෙන ඉඳීමේ. එතකොට එහෙම කයකින් ඇතුණා වූ මේ දේ කොයිම ආකාරයකින්වත් ඒකේ සුඛක් කියලා එකක් නැහැ. අපි මනසෙන් එහෙම හඳුන්වා දීමක් තියෙනවා. ඒ කියන්නේ මොළයට එන යම් කිසි ආකාර වූ ඒ සිග්නල්ස් වලින් වෙන්න පුළුවන්. අපිට එහෙම හැඟීමක් තියෙනවා. පුරු වෙලා තියෙන නිසා අපි එහෙම එකක් හදාගෙන තියෙනවා. ඒ හදාගෙන තියෙන එකට තමයි අපි මේ සුඛය කියලා කියන්නේ, සපයි කියලා. එතකොට දැන් මේක අපි තීරුම් ගන්න එක තමයි මේක කරන්නේ. අපි මේක එකක්වත් කපන්න යන්නේ නැහැ. මේක කපන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ඇහැ තියෙනකම්, රූපේ තියෙනකම් මේ චක්කු විඥානේ ඇති වෙනවා. හැබැයි මේක අපි අවබෝධ කරගත්තොත් ඒ අවබෝධ කරගැනීම නිසා අපිට මේ කියන්නේ මෙතන මේ දෘෂ්ටිය කියන එකයි අපි කපන්නේ. සක්කාය දිට්ඨිය කියන එක නැති කරලා අපි මේ ඒ ඇති කරගන්න යනවා. සම්මා දිට්ඨිය ඇති කරගන්න උත්සාහ කරනවා. අපි මේක දුක්ඛය කියන එක තේරුම් ගන්නවා. එතකොට මේ දුක්ඛය තේරුම් ගත්තාම මේක ඒ දෘෂ්ටිය අපේ තිබිච්ච වැරදි දෘෂ්ටිය කැපිලා දැන් අර මමංකාරය කියන එක පැත්ත නැති වෙලා යනවා. මෙයා තමයි අපිට කියලා දෙන්න පටන් අරගෙන තියෙන්නේ. මෙන්න අන්න සපයි කියන එක පෙන්ලා දෙන්න පටන් ගත්ත මේ දෘෂ්ටි. මේ දෘෂ්ටිය කැපෙනකොට දැන් මෙයා පෙන්වන්නේ නැහැ මේක සපයි කියලා. එයාගේ සංඥාව දැන් වෙනස් වෙලා. සංඥාව වෙනස් වෙනකොට එයාට පේනවා මේ ඇති වෙන්නේ දුකක්. දුක්ඛයම තමයි මේ ඇති වෙන්නේ. මාව සම්පූර්ණයෙන් මේ කසල වලට ඇදලා දාන දේ තමයි මේ ඇති වෙන්නේ කියන්නේ. එතකොට දැන් මෙන්න මේ තේරුම් ගැනීම සමුදයස්තංග මේ බැලීමෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. මෙන්න මේ තේරුම් ගැනීම තමයි අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට මේක උත්සාහ කළාම අර පළවෙනි මොහොතේ කතාව අපේ තියෙන මේක සුඛයි කියන කතාව දැන් වෙනස් වෙලා මේකේ සුඛක් නෙමෙයි මාව පිච්චෙන්න දැවෙන්න යන දෙයක් තමයි මේ ඇති වෙන්න යන්නේ කියලා ඒක නිසා තමයි ආ ඉන්ද්‍රිය සංවරය එහෙම ඇති කරගන්නේ. ආපහු අර ඡන්දයේ මේ தත්වයට මම යන්නේ නැtei කිය. හුඟක් වෙලාවට අපි ඉන්නේ द्वेषයෙන්. අපි द्वेष සහගත මේ தත්වයේ තමයි අපි තියෙන්නේ. මොකද ඉතින් මේ දුක පර්ශවල ඇති වෙන්නේ දුම්නස් ස්වභාවය. එතකොට අපේ වේදනාවේ තියෙන්නේ දෝමනස් ස්වභාවය. සංඥාවේ තියෙන්නේ දෝමනස් ස්වභාවය. එතකොට දෝමනස් සහගත වූ සංඥාවක්. මේ නිසා ඇතිවෙනා වූ සංස්කාරයේ තියෙන්නේ දෝමනස් ස්වභාවය. ඒක තමයි අර ශෝක ගතියේ තියෙන සංස්කාරය. එතකොට මෙන්න මේ අපි තේරුම් ගන්නවා මේ වේදනාවේ ස්වභාවය මෙන්න මේ ආකාරයි කියලා තේරුම් ගන්න. මේක ඇති වෙන්නේ මෙහෙමයි. මේක නැති වෙන්නේ මෙහෙමයි කියන එක තේරුම් ගන්න. අදුක්කම සුඛ වේදනාවේ ගත්තාම අර කිව්ව කාරණා පහම සම්මුදේ අස්තංගමේ ආස්වාදේ ආදීන නිස්සාරණ. එකපාරට මේක කැපෙන්නේ නැහැ. අදුක්කම සුඛ වේදනාව සම්බන්ධයෙන් භාවනා කරන්න කාලයක් ගත වෙනවා. පළවෙනියෙන් කරන්නේ ඔය මේ පළවෙනි සුඛයි කියලා හිතාගෙන ඉන්න ඒ වේදනාව මොන જાතියේ දුකක්ද කියන එක තමයි තීරුම් ගන්න උත්සාහ කරන්නේ. ඊට පස්සේ තමයි ඔය දුක්ඛය කියන එක තනිකුට තේරෙන්නේ. අරක සුඛය කියන එක ඇත්තෙම සුඛයක් නෙවෙයි කියන එක තේරෙනකොට තමයි අන්න දුක්ඛේ පොඩ පොඩ පේන්න ගන්නවා. දුක්ඛේ පේන්න ගිහිලා කාලයක් යනකොට තමන්ට වෙනවා මපුදුමාකාර විදිහට මම ද්වේෂයෙන්, කුදුමාකාර විදිහට මම මේ ව්‍යාපාද චිත්තේ තමයි මම ජීවත් වෙන්නේ කියලා ඔන්න ඒ පුද්ගලයාට ඒක පේන්න ගන්නවා. මොකද අර කොටස කැපෙනකොට තමයි සුඛයි කියන කොටස තේරුම් ගන්නකොට තමයි මේක මතුවෙලා පේන්නේ මේකේ தත්ත්වය මේකයි කියලා. ඇත්ත தත්ත්වය නැත්නම් අපිට පේන්නේ නැහැ. අපි හදාගත්ත එකටම තමයි අපි ගමන්. මේක කාලයක් තීරණකොට තමයි ඔන්න තැනකොට මේ උපේක්ඛා වේදනාව කියන්නේ මොකද්ද කියන එක යම් යම් ආකාරයකට වැටහෙන්න ගන්න. ඉතින් ඒක අර ඇත්තම කියනවා නම් කෙනෙක් ගමන් කරන්න ඕනි අර සුඛපටිපදා දන්දා විඥාවේ ගමන් කරනකොට තමයි මේ පුද්ගලයාට යම් ආකාරයකට මේ දුක්ඛ සුඛ වේදනාවේ කියන එක තේරෙන්නේ. ඉතින් ගාක් වෙලාවට අපි ඉන්නේ ඔය දුක්ඛ වේදනාවේ එහෙම නැත්නම් මේ අදුක්කම සුඛ වේදනාවේ. ඉතින් නමුත් ඒ ඔක්කොම දුක්ඛයටම තමයි ඇතුළත් වෙන්නේ. මොකද ඒ අදුක්කම සුඛ වේදනාවේ තියෙන්නේ වයසංගත ලක්ෂණය නිසා ඇතිවෙනා වූ ස්වභාවයක් නෙතියෙන්නේ. ඒක සංස්කාරයේ දුක්ඛතාවයේ තමයි ඒකෙත් තියෙන්නේ. ඒ සංස්කාරයේ දුක්ඛතාවයේ පේනව නම් තමයි අදුක්කම සුඛ වේදනාව කියන එකේ ස්වභාවය වෙනකොට පේන්නේ. ඒකට මම හිතන්නේ මේ ප්‍රශ්නේ පැහැදිලි කියලා.
ඩොක්ටර් එතකොට මේ අපි කරගෙන යන අරිෂ්ඨංග මාර්ග භාවනාවම ඒක බලාගෙන යන එක තමයි මේ කල යුත්තේ. කරගෙන යනකොට ටික ටික දැන් අර හොඳ දෙයක් කරනකොට දන්නවා මේකත් වෙනස් වෙන දෙයක් නේද කියලා. ඒ වගේ අර ඒ වෙලාවේදී ඒ මෝරණ අවස්ථාවල මෝරේ මේ ලයයි කියන අර ඒ වගේ කියන්නේ මේක ඉක්මම වෙන්න බැරි දෙයක් බව මට දැන් තේරෙනවා ඩොක්ටර්. මේ ඒකෙදී ප්‍රතිපදාව කරගෙන යන එකයි එදත් ඩොක්ටර් කිව්වනේ ධානය ගැන හිතන්නේ නැතුව ප්‍රතිපදාව භාවනාව ඒ ප්‍රතිපදාව කරගෙන යන එක ඒ වගේ කරන්න ඕන බව මට දැන් වැටහෙනවා. අර මගේ අර මේ එච්චර වයසක් කියන තව කොයි කරක් ඉන්නවෙයිද නැතිවෙයිද කියන එක බය නිසා තමයි මේ හදිසි එනමුත් මම දැන් ගියසරේ ඉන්නද හිතාගත්ත මේක හොඳම දේ කරගෙන යන දේ කරගෙන යනවා යන තැනකට යයි කියන එක. කියන්නේ කරගෙන යන දේ නියම අදිෂ්ඨානයක් ඇතුළු හොඳින් කරගෙන යනවා කියන එක. තෙරුවන් සරණයි ඩොක්ටර්.
තෙරුවන් සරණයි. මේ විදිහට තමයි අපි ඉන්න ඕනේ. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගුරුවරයා වශයෙන් පවත්වාගෙන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිගේ අපි ගමන් කරනවා. එච්චරයි අපිට කරන්න තියෙන්නේ. මේක දිගේ ගමන් කරනකොට මේ විදිහට කල්පනා කරනකොට ඒ කල්පනාව කිරීම හේතු කොටගෙන ඒ පුද්ගලයාට ඒ ඵලයන් ඒ විදිහට ලැබෙනවා. එතකොට මේ සම්මා දිට්ඨිය තමයි අපි පුරන්නේ. සම්මා දිට්ඨිය පුරනකොට අනිත් ඒවා පෙරෙන්න ගන්නවා. ඉතින් අපි කලබල වෙන්න ඕනේ නැහැ. මේක උත්සාහ කරන එක බොහොම හොඳයි. ඒ කියන්නේ ඔළු බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ජටාව ගෙන ගත්තා වාගේ ඒ පුද්ගලයා උත්සාහ කරන්න ඕනේ මෙන්න මේ කාර්ය සඳහා. නමුත් ඒකට බය වෙන්න එපා. මේ මම මේ ගමනේ බය වෙන්න ඕනේ මේක නොකරනවා නම් විතරයි. දැන් මම මේක නොකර මම චිත්‍රපටිය බලන්න යනවාද? අන්න ඒකට බය වෙන්න. මගේ ඔළුව ගිනි අරගෙන තියෙන කෙනෙක් කල්පනා කරලා ඒක අයින් කරලා මේක කරන්න. මේක කරන්න මේකට බය වෙන්න නැතුව මේක කරගෙන යන්න ඕනේ. කවදා හරි අර කුකුල් පැට මේ බිත්තරේ කඩාගෙන එනවා වගේ ඒක සිද්ධ වෙයි. එතකොට මේක උත්සාහ කරන්නේ අපි මේ මාර්ගයේ ගමන් කරන්න තමයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ડોક્ટર ඇන්ටන්ද?
ඔව්.
එහෙනම් මට තේරෙන්නේ අර අදුක්කම සුඛ වේදනාවයි අවිජ්ජානුසය කියන දෙක අතර තියෙන කනෙක්ෂන් එක පොඩ්ඩක් තව ටිකක් මට පැහැදිලි කරලා දෙන්න
පුළුවන්ද? අදුක්කම සුඛ වේදනාවේ අපි දන්නේ නැති කාරණා පහක් තියෙනවනේ. එතෙන්දී අපි දන්නේ නැහැ සමුදයක් මේක ඇතිවෙච්ච විදිහ දන්නේ නැහැ. ඒක හොයාගන්න හරි අමාරුයි. දැන් මොකද මේක දැන් ඔය ආහාර ප්‍රශ්නෙත් ගත්තාම මේ පළවෙනි පාරයි දෙවෙනි පාරයි පැනලා ගිහිල්ලානේ. දැන් තුන්වෙනි පාරයි හතරවෙනි පාරයි ওই දෙකේ තමයි ওই විදිහට අපි ওই අදුක්කම සුඛ පැත්තට අපි ගමන් කරන්නේ. මේක බොහොම දුරට ගිහිල්ලා බොහොම වැළවාගේ ගිහිල්ලා ගිහිල්ලා මේ මනුස්සයාට හොයාගන්න බෑ මේ වේදනාව එතකොට කොහොමද ඇති වුනේ කියලා. ඒ සමුදය කියන එක දන්නේ නැහැ. ඒ කියන්නේ අර දැන් සුඛ වේදනාවක් කියන එක නිසා අපි අර මේ අභිනන්දති අභිවදති අජෝසායතිත්ත තිය විදිහට කරලා අපි ගමන් කරපු දේ තියෙනවනේ. ඒ ක්‍රියාවලිය සමාධි භාවනා සූත්‍රයේ සඳහන් වෙනදී මේ පුද්ගලයාට හැඟීමක් නැහැ කොහොමද මේක ඇති වෙන්නේ කියලා. එතකොට එයා දන්නේ නැහැ සමුදය. ඒ වගේම මේ පුද්ගලයා දන්නේ නැහැ මේකේ අස්තංගමී නැතිවීම කියන එක එයා දන්නේ නැහැ. නැති වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ වගේම මේ පුද්ගලයා දන්නේ නැහැ ආදීනමය කියන එක දන්නේ. මේකේ තියෙනා වූ ආස්වාදය. දැන් අපි තුන් පුටුවක් කියලා මේ පුටුවක සපත් නැත්නම් දුකක් නැත්නම් එයා ඔහි වාඩි වෙලා ඉන්නවා. මේ පුටුව කැඩෙනවා කියලා එයාගේ හැඟීමක් නැහැ. ඒ වගේම මේ පුද්ගලයාගේ හැඟීමක් නැහැ. මේ විදිය අනිත් පුටුත් මේ විදිහයි කියලා හැඟීමක් ඇත්තේ නැහැ. මේ පුටුව තමයි සැප නැත්තේ. දුකකුත් නැත්තේ. මේ අනිත් පුටුව සැපයි. එතකොට මේ විදිය තමයි හැඟීමක් තියෙන. අපි නිතරම හිතන්නේ මේ ලෝකේ හරි සැපක් තියෙනවා කියලා. මොකද අපි මේ සැපක් තියනවායි කියලා වැරදි හැඟීමක් ඇතුව මේකට ආපු මිනිසු නිසා අපි ආපහු කොහේ හරි යනවනම් යන්නේත් ওই සැපක් තියනවායි කියලා හිතාගන්නේ. මේ දුක නම් හොඳට තේරුම් ගත්තනම් ආපහු මේක ඉපදෙන්න හිතන්නේ නැහැ. සැපක් තියනවායි කියලා හිතාගෙනම තමයි අපි මේ යන්නේ. එතකොට අපි හිතනවා නිතරම මේකේ ආස්වාදයක් තියෙනවා කියලා. ඒ ආස්වාදයක් තියනවායි කියලා හිතාගෙන තමයි මේ දෘෂ්ටියක් තියෙනවා අපිට. එතකොට මේකත් මේ පුද්ගලයාගේ තියෙනවා වැරදි වශයෙන්. එතකොට සමුදය දන්නෙත් නැහැ. අස්තංගමේ දන්නෙත් නැහැ. ඒ වගේම මේකේ ආස්වාදී මොනවාගේද කියලා දන්නෙත් නැහැ. මේකේ ආදීන වේ දන්නෙත් නැහැ. මේක නැති වෙනවා කියන එක හැඟීමක් ඒ පුද්ගලයාට නැහැ. දැන් මිනිස්සෙක් ඉපදෙන්න බලාගෙන ඉන්න පුද්ගලයා මැරෙනවයි කියලා දැනගෙන කල්පනා කරලා නෙමෙයි ඉපදෙන්න බලන්නේ. ඉන්නවා කියලා බලාගෙන ඉන්න පුළුවන් කියලා බලාගෙන. අන්න ඒ වගේ මේ පුද්ගලයාට මේ ආදීන වේ කියන එක මේ දෙයකට තේරෙන්නේ නැහැ. ඒ වගේම මේකෙන් ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවායි කියලාත් ඒ පුද්ගලයාට දන්නේ නැහැ. ඒ කියන්නේ මේ වේදනාවේ අපි මේ සම්පූර්ණයෙන් අත්හැරීමක් තියනවාද, ඒකට තියෙන තණ්හාව අත්හැරීමක් තියනවාද, මේ වේදනාවට තියෙන තණ්හාව අත්හැරීමෙන් තමයි අපිට මේක කරගන්න පුළුවන්. බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ පටිච්චසමුප්පාදේ මේ ස්පර්ශය නිසා අපිට වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව නිසා අපිට තණ්හාවක් ඇති වෙනවා. එතකොට දැන් මේ වේදනාවට තියෙන තණ්හාව තමයි අපි අතහරින්නේ. වේදනාවට තියෙන තණ්හාව අතහැරීමෙන් මේකින් ගැලවෙන්න පුළුවන් කියලා හැඟීමක් මෙයාට නැහැ. මෙයා දන්නේ නැත්තම් ඒ කියන්නේ මේ පුද්ගලයාට තියෙන්නේ ඔය අවිද්‍යාව කියන එකේ ඔය ටික තමයි තියෙන්නේ. ඇත්තවෙන්න අවිද්‍යාව කියන්නේ කොයි පිටක උපදේශේ පෙන්වන්නේ අර විපල්ලාස 12. දැන් කබලිකාර ආහාර හේතු කොටගෙන අපිට ඇති වෙනවනේ. අසුභ වෙච්ච දේවල් සුභයි කියලා. මේක යම් කිසි දෙයක් සුභයි කියන එක ඇති වුණාම මට ඒක සුඛයි. ඒක සුඛ නම් මේක මගේ. මේක මගේ වෙනකොට මට නිත්‍යයි. මොකද මට ඕන විදිහට මේක සකස් කරන්න පුළුවන්. නැවත නැවත සකස් කරන්න පුළුවන් ඒ කියලා මට මෝඩ අදහසක් තියෙනවා. මේ සංස්කාරයේ හැදෙනකොටම මට හිතෙනවා මේක මෙහෙමයි. මට ඕන තරම් මේ කවුද කියන්නේ මේක නැතිනවා කියලා. දැන් මට මේ කැමන්න මට දැන් කන්න පුළුවන්. මට කෙටක් කන්න පුළුවන්. එයා හිතාගෙන ඉන්න මට හැමදාම එක්ක රස්සාව තියෙයි. හැමදාම සල්ලි තියෙයි. මට හැමදාම මේ බඩු ගේන්න පුළුවන්. මේ හැමදාම උයා ගන්න පුළුවන්. හිතන්නේ ඒ විදිහයි. එතකොට ඒක නිසා මම හිතනවා මේක මට දිගටම නිත්‍ය වශයෙන් පවත්වන්න පුළුවන් කියලා. ඉතින් මේ විදිහ වැරදි හැඟීමක් තියෙන නිසා තමයි මේ පුද්ගලයාට මේකේ අදුක්කම සුඛ වේ අදුක්කම දුකේ මසුක වේදනාවේ මේ දේ දන්නේ නැති නිසා ඒ පුද්ගලයාගේ අවිද්‍යානුසය කියන එක පවතිනවා. එතකොට ඉතින් කාරණා 12කින් පෙන්නනවා මේ අවිද්‍යාව හැදෙන්න අර අසුභේ සුභයි කියලා සංඥාවක් තියෙනවා, චිත්තයක් තියෙනවා, දෘෂ්ටියක් තියෙනවා. ඒ වගේම දුක්ඛයේ සුඛයි කියලා සංඥාවක් තියෙනවා, චිත්තයක් තියෙනවා, දෘෂ්ටියක් තියෙනවා. අනත්තු දේ අත්ත කියලා සංඥාවක් තියෙනවා, චිත්තයක් තියෙනවා, දෘෂ්ටියක් තියෙනවා. එයාගේ විඥානාහාරයේදී විඥානයේ හේතු කොටගෙන ඇති වෙනවා මේක නිත්‍යයි කියලා. එතකොට සංඥාවක් තියෙනවා, චිත්තයක් තියෙනවා, දෘෂ්ටියක් තියෙනවා. එතකොට මෙතන 12යි. මේ 12 හේතු කොටගෙන තමයි ඔය අවිද්‍යාව කියන එක ඇති වෙන්නේ. එතකොට අවිද්‍යාවට හේතු වන කාරණාව තමයි ඔය 12. ඉතින් ওই 12 නේද බලන්න බලපාන්නේ අපිට නිතරම. අපි අසුබ දේවල් සුබයි කියලා අරගෙන ඒකත් එක්ක ගමන් කරනවා. ඉතින් ඒක නිසා මට හිතෙනවා මේක සුඛයි කියලා. ඉතින් මම අර කලින් රාගානුසය මට ඇති වෙලා තියෙන නිසා තමයි මගේ මනස විතින් අන්න මේ සැපක් කියලා එකක් වෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
ප්‍රශ්න දුන්නේ ඔපමාද කතා කරන්නේ. ඇහෙනව නේද?
ඇහෙනවා.
ආ මේ නඩදුමත් මේ අර සම්පූර්ණ පංචපදනස්කන්ධයේ සමුදය වය දෙද්දිකටම බලාගෙන යනකොට තේරුණා මේ අපි වර්තමානයේ ඉඳීම තමයි එකම මේකේ තියෙන ගැළවීම කියන්නේ මේ හේතුවෙන් හැදිලා ඒ කියන්නේ වර්තමානයේ අපි එහෙම හැදිච්ච දෙයක් එක මේ නැති වෙලා යනවා කියලා නොගෙන හින්දා තමයි මේ වර්තමානයේ තමයි මේක ඉතින්ම තමයි වර්තමානයේ ඉඳලම තමයි මේක මේ නැති කරගන්න ඕන කියලා වගේ අදහසක් ආවා. එතකොට හැබැයි එහෙම භාවනා කරන්න ගියාම එතකොට අරමුණු නැති වෙලා ආවා මේ මේ මේක. එතකොට දැන් අපිට මට හිතුන මේ රහතන් වහන්සේ කෙනෙක් වුණත් දැන් මේ වර්තමානයේ ඉන්නේ. එතකොට හැම වෙලෙම මේ ජීවත් වෙන්නේ ඒ කියන්නේ වර්තමානයේ කෙනෙක් ඉන්නවා මේක හේතු බලව හේතු වලින් ඇදලා තියෙන හේතු වලින් නැති වෙනකොට නැති වෙලා යනවායි කියලා. එතකොට දැන් ඊ කට්ටිය සාමාන්‍ය විදිහට දැන් අරමුණු හිතාගෙන දැන් මට එතකොටම ඇත්තටම මේ අරෂ්ටාංග මාර්ගයේ දැන් මෛත්‍රිය වඩන්න ඕනේ ඒ වගේ දේවල්. එතන මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අර අරමුණු එතන
එතකොට පළවෙනිම ඉතින් වර්තමානයේ ඉන්න අය කියන කතාව ඒක ආවේ කොහෙන්ද කියන එකත් පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක කාගේ හරි ධර්මයක් ඇසීමෙන් සිද්ධ වුණාද නැත්නම් මොකද කියන මොකද තථාගතයන් වහන්සේ කියනෝනේ මේක එකලොස් ආකාරයකට බලන්නේ කියලා. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන එක අර අතීත වර්තමාන අනාගත ඒ විදිහට දුර ළඟ ওই විදිහට බලන්නේ කියනවා. මොකද අපි මේ දැන් තියෙන එක විතරක් බැලුවොත් ඒ වර්තමානයේ තියෙන එක. එතකොට අපි අතීතයේ රූපයන් නිසා ඇති වුණා වූ අනුසය ධර්මය මන් ළඟ එතකොට තියෙනවා. මොකද මම වර්තමානයේ මේකද යන විතරයි කතා කරන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කළේ ඔක්කොම බලන්න කියලා. එතකොට ඒක පළවෙනි වශයෙන්ම අපි ඒ වැරද්දට යන්න හොඳ නැහැ. මොකද මේක මේ එකකට සීමා කරලා හරියන්නේ නැහැ. දැන් වර්තමානයේ මෙහෙම ඉඳගෙන ඊළඟට කල්පනා කරනවා ඇති හිත ඇතුලෙන් දෘෂ්ටියෙන් තියෙන්නේ මං අනාගතේ නම් මෙහෙම නැහැ මං සෝවාන් ඵලලාභීෙක් හරි වෙලා මම මේ විදිහට ඉන්නවා මම මෙන්න මෙතන මේ මේ ලෝකේ ඉන්නවා මේ දිව්‍ය ලෝකේ ඉන්නවා මේ බ්‍රහ්ම ලෝකේ ඉන්නවා එහෙම නැත්නම් මම මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නවා මම හැබැයි සෝවාන් ඵලලාභීෙක් වෙලා ඉන්නවා කියලා. එතකොට දැන් එතකොට අනාගතය ගැන. එතකොට ඒක ඇල්ලත් කැපෙන්නේ නැහැ. ඒක නිසා අපි ඔය අතීත වේවා වර්තමාන වේවා කොයි ආකාරයට ගත්තත් අපි කල්පනා කරන්න ඕනේ මූලික වශයෙන්ම මේ එකලොස් ආකාරයකට බලනවා නම් එහෙම සම්පූර්ණයෙන්ම මේ දේ අර සමුදය අස්තංගමේ සහිතව අපි මේ දේ දකින්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට අපි එක තැනකට අපි එකතු කරගන්න හොඳ නැහැ කියන එක පළවෙනියෙන්ම මේ මතක තියාගන්න ඕනේ. ඒක තමයි ලොකුම දේ. නැත්තම් අපි අර එක තැනකට හිර වෙලා අපි එතන ඉන්නවා. ඊළඟට මේ මොකද්ද අනිත් ප්‍රශ්නේ මොකද්ද? දැන් මෙහෙම වර්තමානයේ බලන්නේ නැත්තම් අපි හිතමු ඔක්කොම බලනවා කියලා. එතකොට ඔක්කොම බලනවා නම් මොකද්ද හිතන්න බලන්න ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ කියලා.
නෑ මම මෙතන අදහස් කරේ මහත්වතර මේ සමායන මේ ඩිස්කස් කරන්නේ මේ මෙතන අදහස් කරේ දැන් අර අඟුලිමාල වගේ රහතන් වහන්සේ කෙනෙක් දැන් අතීතයේ දැන් තමන් කරපු වැරදි ගැනම හිතේ තියෙන නම් එයාට කවදාවත් රහත් වෙන්න බෑනේ මන්තය. ඒකයි මම මෙතන අදහස් කරේ කියන්නේ අතීතයේ වෙච්ච වැරදි බලලා ඒවා දැන් ඒක අර ඒවිලේ තිබිච්ච අවිද්‍යාව නිසා ඒ කියන්නේ ඒවිලේ තිබිච්ච මේක නිසා තමයි එතන අර මේ නාබිනන්ද දිනාබිවඩති මේ ඒකේ ටික බලලා ඉවර වෙලා ඒ කියන්නේ මේ වර්තමානයේ දැනට මේ එන විදිහට තමයි මම මෙතන අදහස් කරේ. ඒක එතකොට මම වැටුනේ ඇත්තටම මේ මොකද වර්තමානයේ ඉන්නකොට අර අරමුණු ගන්න අදහසක් නෑ. මොකද අපි දැන් භාවනාවනේ ඉන්නේ. එතකොට දැන් අර ආයතන හයෙන් එන අරමුණුත් නැහැ. එතන වර්තමාණයෙන් එතන හිතන මේකුත් නැහැ නේ. එතන එතකොට වැටුනේ ආර ශ්‍රාංග මාර්ගයට. ඒ කියන්නේ මෛත්‍රී සිතින් ඉන්න ඕනේ ඒ වගේ කියලා. එහෙම වගේ අදහසක් ආවේ තමයි.
ඔව් දැන් අපි මෛත්‍රී සිතින් ඉන්න ඕනේ කියන එක ගන්න අපි කල්පනා කරනවා අපි අනාගතය සඳහා. ඒ කියන්නේ දැන් මෙතන ඉඳන් මම ඉස්සරහට මෙහෙමයි ජීවත් වෙන්නේ කියන එක කල්පනා කරලා. එතන මෛත්‍රිය වඩනවා කියන්නේ අපි අපේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ මම ගැලවෙන්න මම කරන ක්‍රමේ මම ක්‍රමයක් හදා ගන්නවා. තථාගතයන් වහන්සේ අපිට හදලා දීලා තියෙනවා මෙන්න මේ පාරේ ගියොතින් මෙතෙන්ට යන්න පුළුවන් කියලා. එතකොට මම මේ පාර දිගේ මම ගමන් කරනවා. මේ පාර දිගේ ගමන් කිරීමෙන් මේ ඵලයක් මට ලබා ගන්න පුළුවන්. ඒක තමයි භාවිතා කරන්න ඕන. මෙතෙන්දී පළවෙනිම වශයෙන් මේ අපි මේදී දැන් අර ගේසුමානේ මතකද ඔයම් ප්‍රකාශ කරා මේක මේ කුසල් වේවා අකුසල් වේවා මේ ඔක්කොම එකක්වත් වැඩක් නැති කියන හැඟීමක් තියෙනවා නේද. එතකොට අන්නේ ඒ හැඟීම තමයි හරි හැඟීම. එතකොට දැන් මම නමුත් මට මේක සම්පූර්ණ කරගන්න බැරි නිසා තමයි මම මේ කුසලය වඩාගෙන මේ මගේ නැති මගේ තියෙන නරක ගති මං හොඳ ගති ඇති කරගන්නේ. එතකොට මම මේ කුසලයන් වඩනවා. එතකොට මේ නිසා මම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම මේ විදිහට කරගන්න. ඒක සඳහා උදව් උපකාර වෙන්නා වූ දේවල් තමයි මම මේ මෛත්‍රී කියන්නේ. කියන්නේ මොකද මම සම්මා සංකප්පය වඩනකොට මට ද්වේෂය කියන එක බලපාන. ඒ ද්වේෂය කියන එක තියෙනවා නම් මට අර මට බෑ, ඒ කියන්නේ මට ඇති කරගන්න බෑ මේ මම නිකම්මේ ඇති කරගන්න උත්සාහ කරන්න. හැබැයි අව්‍යාපාදේ මට පහර දෙන්න. ඒක නිසා මම මේ අව්‍යාපාදේ නැති කරගන්න මෛත්‍රිය කියන්නේ මගේ මේ පාරේ හොඳට යන්න පුළුවන් වෙන්න ඒ කුසලයන් තමයි මම මේ රැස් කරගන්නේ මෛත්‍රිය වගේ දේවල් වලට. ඒක පාරටම සඳහා තමයි මම මේ වැඩ කටයුතු කරගන්නේ. මම සීලය පවත්න්නේ මේක දිගේ ගමන් කරන්න පුළුවන්. ඒක මම ඉස්සර මනස වගේ නෙමෙයි. ඉස්සර මම එක එක ආකාර වූ කුලයන්ට එක ආකාර වූ දේවල් වලට ඇති වෙලා තියෙනවා. දැන් මම ඒ වෙනුවට බොහෝම ලස්සන හොඳ වැඩ පිළිවෙලක් දෙනවා. ඉස්සර මම තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව නැහැ. මම දැන් තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ පැත්තෙන් ගමන් කරනවා. ඉස්සර මගේ ඇස සංවර නැහැ. මම දැන් ඇස සංවර කරගන්නවා. එතකොට කන සංවර කරගන්නවා. මේ විදිහට මම අර වෙන ඉස්සර වැඩ පිළිවෙල වෙනුවට වෙන වැඩ පිළිවෙලක් ගෙනියනවා කියන එක තමයි කියන්නේ. මේක එක පාරටම මම වැරදි පාරේ විශාල කාලයක් ගිහිල්ලා එක පාරටම මට හොඳ පාරේ හයියෙන් යන්න බෑනේ. ඒ සඳහා ඒ ඉගෙන ගැනීම කියන එක ඇති කරගන්නවා. මගේ මේ ශික්ෂාව කියන එක ඇති කරගන්නවා. මේ විදිහට මම ගමන් කරනවා කියලා. ඒක තමයි අපි මේ කරගෙන යන්නේ. ආරස්තංක මාර්ගයේ යනවා. ඒ මෛත්‍රිය වගේ දේවල් භාවිතා කරනවා. එතකොටයි අපි ධම්මානුපස්සනාව අපි කොටස අපි බලනවා. මේක මේ කොහොමද මේක ඇති වෙන්නේ කියන එක අර ධාතු වශයෙන් බලනවා, ආයතන වශයෙන් බලනවා, පටිච්චසමුප්පාද වශයෙන් බලනවා. මේ බලන්න බලන්න අපි අර දෘෂ්ටීන් කැපි කැපි අර හොඳ පාර දෙවි අපි ගමන් කරනවා. එතකොට ඔය අනිත් ධර්මයන් ඔක්කොම මේක සඳහා තමයි උදව් උපකාර වෙන්නේ. ඉතින් අපි ඒක තමයි මේ කරගන්නේ. එතකොට අඟුලිමාල මහරහතන් වහන්සේ වෙන්නත්, ඉතින් අඟුලිමාලත් ඉතින් තථාගතයන් වහන්සේ පිහිට වුණා. ඒ පිහිට වීමේ එතකොටගෙන ඉතින් ඒ යම් කිසි දෙයක් දුන්නහම තථාගතයන් වහන්සේ හිතන්න කිව්වද යමක් ගැන, ඒ භික්ෂුව ඒ තථාගතයන් වහන්සේ කිව්ව දේ ගැන හිතුවා. එතකොට ඒ හිතීම හේතු කොටගෙන ඒ මාර්ගයේ ගිහිල්ලා ඒ නිර්වාණය කරා ගමන් කරා. ඉතින් ඒක හරි ලොකු දෙයක් තියෙනවා. මොකද ඔය රහතන් වහන්සේ නම, ඒ කියන්නේ බුදු කෙනෙක්ව කෙනෙකුට දකින්න ලැබෙනවද, බුදු කෙනෙක්ව ගෙනෙහි ඒ ශ්‍රද්ධාව ඇති වෙනවද, ඒක හරි කියලා හිතෙනවද, ඒක මහා විශාල වූ දෙයක්. ඔය කෙනෙකුට මේ වචනින් පැහැදිලි කරන්න බැරි තත්ත්වයේ දෙයක්. ඒක මේ ඒ තථාගතයන් වහන්සේ කෙනෙක් එහෙම හම්බ වෙලා ඒ වචනය අහන්න හම්බුලයි කියන එක ඒ විදිහට යන්න. ඉතින් ඒක නිසා ඉතින් ඒ කියන්නේ ඒකෙන් කියවෙන්නේ නෑ අඟුලිමාල කියන එකේ අතීතයට ගිය නැති කියලා මම අහලා තියෙනවා. අඟුලිමාල රහත් වෙන ඉස්සෙල්ලා ඉතින් හරියට අරව බලපෑවා කියලා. මේ කලින්ගේ මරපු දේවල් එක මනසට ඇවිල්ලා බුදුහාමුදුරන්ටත් ඇවිල්ලා කිව්වයි කියලත් සඳහන් වෙච්ච දැන් මම අහලා තියෙනවා. මේ කියනවා ඒ විදිහට මේ කියන්නේ මට සිහි කරන්න බැරි කියලා බුදුහාමුදුරන්ගේ අදිෂ්ඨානීය පව උදව් උපකාර වුණායි කියලා අඟුලිමාලට රහත් බවට පත් වෙනවා. ඒ සිතුවිලි ගලාගෙන ඉඳ ගත්තාම කෙනෙකුට හරි අමාරුයි. පැහැදිලිද මේ ප්‍රශ්නේ?
ඔව්, අද ඔක මේ අනිත් ඒ තමයි මාත් අර මේ මම බලාගෙන ඉනකොට දැන් අපි මේ ලිංගික තියෙන සාකච්ඡා කරේ අර ඕලානික දේවල් නේ, කියන්නේ මේ මොකද දේවල් නේ දැන් හැම වෙලේ මේ වේදනා සංඥා සංකාර එහෙම බල බල හිටියේ. එතකොට දැන් අර ඊට වැඩි ගොඩක් සියුම් දැන් තව දැන් මේ මම එක වෙලාවකට භාවනා වෙදී එහෙම දැන් ශරීරයෙන් එන ඒ කියන්නේ අර ඒ ආයතන පහම වහල් පහම මේ දැන් අපි මඩත් විතරට අඩපණ කරගෙන නේ. එතකොට අර ඒ වයින් එන මේවා ඒ කියන්නේ වේදනා සංඥා ඒව නැති වෙන නිසා දැන් තව සියුම් විදියට මේ අර ඒන සංඥාවල් ගැන හිතන්න වගේ මේ ඉස්සරහට යන්න මේ වුණා. ඒ කියන්නේ දැන් අපි එන අපි දැන් තියෙන මේ ආයතන හයෙන් නැතුව ඉස්සරහට තව පොඩ්ඩක් ඉස්සරහට යන්න ඉතින් පොඩ්ඩක්
පොඩි උදව්වක් කරන්න. මොකද උනේ කියලා. ඔව්, දැන් එතන තමන්ගේ ඒ සිතුවිලි එන්නේ නැති තත්ත්වයටපත් වෙනවා කියන්නේ ඒක බොහොම හොඳයි. ඒ හිත හදන්න පුළුවන්. ඒ තත්ත්වයට සිතපත් උනායින් පස්සේ තමයි අපි හොඳට බලන්න ඕනේ මේ මම කොහොමද මේක හදාගත්තේ කියන එක. තමන් ඒක දන්නවා කියලා හිතන්නේ නැතුව, අවබෝධයක් තියෙනවා කියලා හිතන්නේ නැතුව, අවබෝධ වෙලා නැති කියලා හිතාගෙන බලිය යුතු දේ තමයි අර රූප වේදනා සංඥා සංස්කාර විඥානවල මේ සමුදය ස්තංගමේ කියන්නේ. ඒකට මේ සමුදය ස්තංගමේ බලනකොට අර ඕලාරික වෙච්ච රූප කොටස් ගැන දැන් හිතන්න හම් ඕනේ නැත්තම් බොහොම හොඳයි. ඒක බොහොම හොඳ ගතියක් තියෙනවා එතන. වේදනාව ගැන හිතන්න ඕනේ නැත්තම් ඒ කියන්නේ වේදනාවත් හරියට හැබැයි මාස්ටර් කරලා තියෙන්න ඕනේ වෙනකොට. වේදනාවේ தත්ති මේකයි කියලා. දැන් මේ බුද්ධලට අන්න ලොකුවට ඒවා එන්නේ නැති නිසා ওই සංඥා කොටස් ගැන හිතන්න පුළුවන් කමක් ඇති වෙනවා. මේ සංඥාවන් හේතු කොටගෙන වට මෙන්න මේ විදිහේ දේවල් සිද්ධ වෙනවායි කියන එක හැඟීම ඇති වෙලා එතෙන්දිත් අපි අර සංඥාවෙත් අපි බලන්නේ සමුදයස්තංගමේ තමයි. වේදනාවෙත් අපි බලන්නේ සමුදයස්තංගමේ, සංඥාවෙත් සමුදයස්තංගමේ. ඉතින් මේ විදිහට මම මේ විදිහට සංස්කාර කරනවායි කියලා සංස්කාරෙනුත් බලන්න පුළුවන්. එතකොට අපි කොහොම කරත් අන්තිමට බලන්නේ මොකද්ද? සමුදයයි අස්තංගමේ. ඕක බැලීමෙන් තමයි මේක තේරුම් ගන්නෙ. මේ වෙන මේකෙන් තොරව මේ ධර්මයක් නෑ. දැන් අපි අද බලපු මේ චක්ක සූත්‍රයේ තථාගතයන් වහන්සේ පෙන්නන්නේ මේකම තමයි. අභිනන්දනී අභිවදිතා ජෝසායතිත්ති. මෙහෙම කිරීමෙන් තමයි මේ සක්කාය සමුදය වුනේ. මේක තේරෙලා නැති නිසා තමයි අපි මේ දිගින් දිගටම යන්නේ. මේක තේරෙන්නේ නැතුව තමයි මේ මාර්ගඵල නොලැබෙන්නේ. මේකම තමයි නොදන්නේ කියලා බලගෙන ඒ හැම එකම සමුදය ස්තංගමිය පුණු පුනා බලන එකයි කරන්නේ. ඒතර පුණු පුනා බලන්න උදව් උපකාර වෙන්නේ මොකද්ද? ඒ දුකයි කියන්නේ. ඒ ඇතිවෙනා වූ සංඥාවක් වේවා සියම වේ දේවේවා මේකේ දුකක් තියෙනවද නැද්ද කියන එක කල්පනා කරන්න. ඒ කියන්නේ දුකක් තියෙනවා කියලා පේන්න නම් සමුදය ස්තංග මේ දකින්න නම් මේ බුද්ධලේ අනිත්‍යභාවය කියන එක දකින්න. මේක කොච්චර හොඳ වුණත් කොච්චර සියම වුණත් මේකේ අනිත්‍යභාවය කියන එක දකින්න. යමක අනිත්‍යභාවය තියෙනවා නම් මේක දුක්කද නැද්ද කියන එක කල්පනා කරන්න. ඒ දුක නම් මේක අනත්තා කියන එක කල්පනා කරන්න. මේක මගේ කියලා ගන්න වටින්නේ නැහැ. මම කියලා ගන්න වටින්නේ නැහැ. මගේ කියලා ගන්න වටින්නේ නැහැ. ඒ වගේම මගේ උපාදානස්කන්ධය කියලා ගන්න වටින්නේ නැහැ. ඒ කියන්නේ තමා කියලා ගන්න වටින්නේ නැති කියන එක හිතන්න. ඒක සිතීමෙන් තමයි අර තමන්ගේ මනස එන්නෙන්න දිනු වෙන්නේ. අර දෘෂ්ටි කැපී පියන්නේ. තව කාට හරි ප්‍රශ්න තව කාට හරි ප්‍රශ්න තියෙනවද?
රූපයයි වේදනාවයි අපි කැටි කරගත්තු රූපයයි වේදනාවයි සමුදය අස්තංගමේ බලනවා. දැන් අපි කරන්නේ පංචපාදමස්තංගේ දැක්කේ රූපයයි වේදනාවයි තමයි සමුදය අස්තංගේ බලන්නේ. එතකොට දැන් මේ එහෙම බලාගෙන ගිහිල්ලා මනසෙන් මේ කවදක්වත් මේ ඉඳක් දෙන්නේ නැහැ මේ අනාත්ම කියන එක. දැන් අර පොඩ්ඩක් ඉස්සරහට කරාගේ මේකනම් වෙනස් වෙන දෙයක්. හැබැයි මේකනම් දුකයි. එහෙම නම් ඉතින් මේ හැදිච්ච හැම දෙයක්ම
ඒක දකින්න නම් අර මූලික දේ වෙන්නට ඕනේ. ඒ කියන්නේ සමුදය අස්තංගමිය කියන එක බැලුවට සමුදය අස්තංගමිය කියන එක දකින්න ඕනේ. ඒකෙන් තමයි මේ විඥානේ මේ සූත්‍ර දේශනාවෙන් පෙන්නන දෙයක් තමයි පෙන්නන්නේ. අර ඇහැයි රූපය නිසා චක්කු විඥානය හට ගන්නවා. දැන් විඥානයක් විතරයි හටගත්තේ. ඊළඟට කනයි සද්දයයි නිසා සෝත විඥානය කට ගන්නවා. මේක දැන් හුඟ දෙනෙක් අහලා තියෙනවා. මේක අහලා තියුණා වුණාට මේ පුද්ගලයාට පේන්නේ නැහැ මේ මමෙන් තොරව මේක සිද්ධ වෙනවා කියලා. මේක කෙනෙක් හුඟක් වෙලාවට හිතන්නේ මම ඉඳගෙන මගේ හැ භාවිතා කරලා ඔන්න මම රූපයක් බැලුවා. මම ඉඳගෙන මගේ කන භාවිතා කරලා මම ඔන්න සද්දයක් ඇහුවා. මේක නෙමෙයි මේ කියන්නේ. මෙහෙම හිතනවා නම් මේකේ මේ අනිත්‍යභාවය කියන එකේ වැටහීමක් වෙන්නේ නැහැ. අනිත්‍යභාවය වැටහීමක් වෙන්න නම් ඇහැයි රූපය නිසා චක්කු විඥානයක් ඇති වෙනවා කියන අවබෝධය ඇති වෙන්න ඕන. මමක් නැහැ. මම ඉඳගෙන ඇහැ භාවිතා කරලා මේක බැලුවා නෙමෙයි. කන මගේ කනක් තියාගෙන මගේ කන හේතු කොටගෙන මම මේ අනින් සද්දයක් අහගෙන හරියට මේ ඇතුලේ කෙනෙක් ඉඳගෙන මේ වැඩක් කළා වගේ කතාවක් ඔබ දෙනකොට තේරෙන්නේ. ඒකම තමයි අපි බොහෝ කාලයක් තිස්සේ පුරුදු වෙලා තියෙන්නේ. මේ අවබෝධයේදී තියෙන්නේ මම ඉඳගෙන කතාවක් නෑ. ඇහැයි රූපය නිසා චක්කු විඥානය කියන එකක් ඇති වෙනවා. මමක් නෑ. කනයි සද්දයයි කියලා දෙයක් නිසා මේ සෝත විඥානයක් ඇති වෙනවා. එතකොට මෙතන නම් එහෙමනම් වෙන්නේ මේ එකක් තිබුණා මේ තව එකක් ඇති වුණා. ඒක නැති වෙනකොට තව එකක් ඇති වෙනවා. මේ විදිහට මේ එකින් එක මාරුවේ යන දෙයක් මිසක් මේ ඇතුළේ එකක් නැති කියන හැඟීම. ඒක තමයි අර මම පෙන්නන්න නිතරම ඔය වෙන්ඩින් මැෂින් එක කියන එක. ඔන්න අපි කොයින් එකක් දාන්න. කොයින් එක දැම්මම මේ වෙන්ඩින් මැෂින් එක ඇතුළේ මිනිස්සෙක් ඉන්නවද කවුරුවත්? කවුරුවත් නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? අර ඒකේ තිබිච්ච தත්ත්වය වෙන එකකට ඔන්න මාරු වුණා. එච්චරයි වුනේ. මෙතන හිටියේ නැහැ කවුරුවත් චොක්ලට් දෙන්නෙක් කෙනෙක් හිටියේ නැහැ. මේ චොක්ලට් දෙන්න මං ඉන්නවයි කියලා වෙන්ඩින් මැෂින් එක හිතාගෙන ඉන්නෙත් නැහැ. මට මේ කටක් තියෙනවා සල්ලි ගන්න කියලා වෙන්ඩින් මැෂින් එක හිතාගෙන ඉන්නෙත් නැහැ. අර ඒක හදලා තියෙන විදිහ හැටියට මේක එකක් දැම්මම ඔන්න මේක වෙනස් වුණා. ඒක දීලා ඊට පස්සේ චොක්ලට් දෙනකොට අනේ මේ චොක්ලට් එකක් දෙනවා මම දුනවනේ අපරාධ කියලා එහෙම හිතීමක් මොනවාක්වත් දෙයක් ඇත්තෙත් නෑ. ඊළඟට මම මේ ඒක සල්ලි ගත්තයි කියලා එයාගේ වෙන කතාවකුත් නෑ. අනේ ඒ වගේ මෙතන මේ පුද්ගලයාගේ කතාවක් නැතුව මේ මේක තමයි ඇති වෙන්නේ කියන එක කල්පනා කර. මෙන්න මේ කල්පනා කිරීම මේක දැකීමෙන් තමයි අර විඥානීය කියන එක මෙන්න මෙහෙම වෙනස් වෙවි යන දෙයක් හැදි හැදි යන දෙයක් කියන එක කල්පනා කිරීමෙන් තමයි අර මමයි කියලා කතාවක් නැති කියන එක තේරෙන්නේ. මෙන්න මේක තේරුම් ගැනීමෙන් තමයි එතකොට යාට පේනවා එහෙමනම් මෙතන මේක තියෙන දුක්ඛය ගොඩක් ඉන්නවා. ඒ දුක්ඛය කියන එක මේකෙන් තොරව යම් ආකාරයකට දකින්න පුළුවන්. ඒ කියන්නේ දුක්ඛය මෙනෙහි කිරීමෙන් මේක දුකක්ම තමයි කියන එක තේරෙනවා. නමුත් මේක තේරුණාට ඒ වැටහිම තිබුණාට ඒ වැටහිම ප්‍රමාණවත් නැහැ අර දෘෂ්ටිය තපන්න. අර මම ඇතුලේ ඉන්නවා කියන එක වෙන්ඩින් මැෂින් එක ඇතුලේ මිනිස්සෙක් ඉන්නවායි කියන කතාව කපා ගන්න තරම් ප්‍රමාණවත් උනේ නැහැ අර දුක්ඛය. දැන් අර ඉස්සෙල්ලා අර මාලා ආරම්භ වල කියනකොටත් කිව්වේ මේක සැපක් තියෙනවා මේ සැපක් දැනෙනවා කියලා. ඒ කියන්නේ මම ඇතුලේ ඉඳගෙන මට සැපක් දැනෙනවා. අන්න ඒකයි කියන්නේ. මම ඇතුලේ ඉන්නවා මට සැපක් දැනෙනවා. මම ඇතුලේ ඉන්නවා මට දුකක් දැනෙනවා. මේක නෙමෙයි මේ කියන්නේ. මේක තමයි අපි පුරුදු වෙලා අපි දැනගෙන ඉන්න දේ. සත්‍ය වශයෙන්ම අවබෝධ කරගන්න දේ මෙහෙම එකක් නෙමෙයි. මේක ඇතුලේ තියෙන්නේ මේ විදිහට එකක් සකස් වෙනවා. මේ විදිහට තව එකක් සකස් වෙනවා. එතකොට මේ මමයේ දින එක මේ එක එක මොහොතදී මම සකස් කරගත්තා වූ දෙයක් කියන එකයි මේ කතා කරන්නේ. එතකොට මෙතන මේ ධර්මතාවයන් පැහැදිලිව පේනවා මේ දෙකක් අපි කතා කරන්නේ කියන එක.
තව ටිකක් පැහැදිලි වෙන්න. දැන් මට දැන් හිතෙනවා ඒ වගේ දැන් නිකන් මේක ක්‍රියාවක් නිකන් මේ ස්පෙෂල් එකක් වගේ යන්නේ කියලා. නිකන් ඒ වුණාට මේ ඒක තමයි ලරි තේරෙනවා තව මේක වඩන්න ඕනේ කියලා.
ඔක වෙලා තියෙන මේ සමාධි භාවනා සූත්‍රයට අපි දෙන පරමදිකම සමාධි භාවනා සූත්‍රය කෙනෙකුට නවත්තා ගන්න පුළුවන් වෙවි කාලය ගියාට පස්සේ. මොකද හැබැයි එතකොට එයා වඩන්නේ සමාධි භාවනා සූත්‍රයේ තිබිච්ච කරුණු ඇතුළුව තව විශාල කරුණු ගොඩක් එකතු කරගෙන ඒක ඇති වෙන්නේ නැති වෙන විදිය වෙන පටිච්චසමුප්පාද ධර්මයන් වඩනවා. හැබැයි අර සමාධි භාවනා සූත්‍රයට දී යුතු දේ දෙන්නට ඕනේ. ඒක දෙන්නේ නැතුව මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේක තේරුනොතින් තමයි දැන් පේනවා මේ විඥානේ මේ විදිහට වෙනස් වෙනවා. මෙතන දුක්ඛයක් තියෙන්නේ. එතකොට මෙහෙම විපරිණාමත්තතාවයක් තියෙනවා නම් වෙනස් වීමක් තියෙනවා නම් අන්න ඒදී දැන් මෙතන මට අත්ත කියලා ගන්න කෙනෙක් නැtei කියලා. දැන් අද සූත්‍ර දේශනාවෙදී පෙන්වෙයි බුදුහාමුදුරුවෝ මේ ඇයි කියන එක ගන්න බෑ. කණයි කියන එක ගන්න බෑ. ඒ ඔය මේ කතා කරන්නේ ඔය අපි ඉස්සෙල්ලා ටිකකට ඉස්සෙල්ලා පැහැදිලි කරපු ඔය විඥානිය ඔය විදිහට වෙනස් වෙවි යන්නේ. ඇයි කියලා මමයි කියලා ගන්නවා කියන්නේ මේ විඥානේ මම දැනගන්නවා මේ විදිහට. මේ සුඛයි කියලා වේදනාවක් කියන එකක් මම හදාගත්ත දෙයක්. මේ හදාගත්ත කියන එක තේරුම් ගත්තේ නැත්තම් මේ මම ඉඳගෙන තමයි මේ සැප විඳින්නේ. මම ඉඳගෙන තමයි මේ දුක් වෙන්නේ. ඉතින් මම මේ වෙලාවට දුකට කැමතියි. වෙලක් වෙලාවට මම සැපට කැමතියි. අන්න ඒ වගේ තමන්ගේ මනසේ පවතින දෙයක්. තව කාට හරි ප්‍රශ්න තියෙනවද? හොඳයි අපි ප්‍රශ්න නැතිනම් අපිට පුළුවන් සාකච්ඡාව නිමා කරන්න. එනසුමානි අපි තෝරගත්තා මේ මහායන වග්ගයේ ဒုတိය සංඥා සූත්‍රයේ අංගුත්තර නිකායේ මේ රහත සඳහන් වෙන මේකේ තියෙන්නේ. ඒකේ හත සඳහන් වෙන පොතේ මම හිතන්නේ හතරවෙනි පොතද කොහෙද ඒකේ තියෙනවා ဒုတိය සංඥා සූත්‍රය කියලා. මේක සත්ත සංඥා සූත්‍රය කියලා දේශනා කරනවා. මෙතෙන්දී මේ සංඥාවන් තමයි මෙතෙන්දී අපි කපන්න යන්නේ. දැන් අපි මේ අද සාකච්ඡාවේදී කරපු දෙයත් ඒක තව මේ සංඥාවන් නිසායි මේ අපිට මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. මේ සංඥාවන් කොහොමද කපා ගන්න කියන එක තමයි මේ සූත්‍ර දේශනාවේ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. අපි ဒုတိය සංඥා සූත්‍රය එනසුමානට සාකච්ඡා කරමු. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર.
තෙරුවන් සරණයි ડોક્ટર ලාලි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર.